එක්කතා 57 වෙනි වැඩසටහන හැමෝම සාදරෙන් ආදරෙන් ආයිබෝන් කියලා පිළිගන්න. මම කාලිංග.
මම බුද්ධික. මම තෙලින.
මම සදීප.
මම හස්.
මේ අපේ එස්කෝන් මල්ලි.
එස්කෝන් මල්ලිට අතින් ගහලා පයින්යක් ගහලා හැරලා තමයි ආයේ නම කියවන්නේ.
ස්කයිප් වල ඉන්නවා. එතකොට කවුද මේ?
ආ?
ස්කයිප් වලින් ඉන්නේ.
ස්කයිප් වලින් ඉන්නේ අපේ හර්ෂ පචදේව. පචදේව සහ අපේ සදීප
ඉන්නවා.
හර්ෂට දෙක පාට මතක් කළානේ.
අර මතක් නෑ.
මොකෝ ගෑන්ට සනීප නැද්ද?
මතක් කළා.
මේ හර්ෂේ මොකෝ කරන්නේ මේ දවස්?
මේ දවස් වල ඉතින් මේ ඔළුව පස්සට ගහගෙන වැඩ කරනවා.
කන්න වැඩ වල හිටියට බෑනේ ඉතින් ඔළුව එළිය දාගන්න.
ඒකනේ ඇඟිලා ඉන්නේ.
තිල්නගේ මොනවද වැඩ මේ දවස්වල අලුත් වැඩ?
මලින් දැද්දෙක් කුඳුරු කුඳුරු ඉන්න පැත්තක කබල් එක.
මේ දවස්වල ප්‍රොජෙක්ට් එක තුනක්ම ගන්න අලුතේ. බඩි කමියුනිටි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ළඟදී මම හිතන්නේ රිලීස් කරන්න බලන්න.
සදීප නම් ඉතින් ළමයි බලා ගන්නවනේ.
ඔහොමද දැන් ඉතින් ළමයි නිදි කරවලා නම් මම කරදාම මේ ඔන්ලයින් ආවේ.
මේ ප්‍රශ්න වලට යනවද නැත්නම් මොන හරි කියන්න දේවල් තියනවද?
මේ
හැබැයි මේ සතියේ මම අදාහ ගන්න බැරි දෙයක් උනන්නේ නැහැ. එක්කද එපිසෝඩ් දෙකක් දැම්මනේ.
දෙකක් නේ.
ඔව් දෙකක් දැම්ම. මේ හරි කොහොම හරි ප්‍රශ්නෙකට ගිහිල්ලා මොන හරි කතා කරමුනේ.
ඔව් නේද ප්‍රශ්නෙකක් දෙයක් පොඩ්ඩක් කතා කරලා ඉමු.
ඔව් ප්‍රශ්නත් ගොඩක් තියෙනවා.
මේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මලිත් අහලා තියෙනවා මේ මැකාෆි ඉන්ටර්නෙට් සිකියුරිටි කියන එකේ පිළිගැනීම කොහොමද කියලා. ලංකාවේ එච්චර ප්‍රචලිත නැහැ නේද කියලාත් අහනවා. ඒකම ඒක හොඳයිද එහෙම කියලා තමයි අහන්නේ.
මගේ නම් පෞද්ගලික මතය තමයි මැකාෆි සහ මේ නෝටන් කියන දෙක ගොඩක් බර වැඩි කියලා. දාගත්තාම මේ කම්පියුටර් ගොඩක් ස්ලෝ වෙනවා. අනික මේ ගොඩක් වෛරස් ඉස්සලම ඇටැක් කරන ඔය දෙන්නට තමයි.
ඔව් ඒක ඩිසේබල් කරන ඒ වගේ දේවල් කරනවා.
ඔව් ඒක නිසා මගේ නම් පුද්ගලිකව මම ওই දෙකටම කැමති නැහැ. මේ අනික ඉතින් වෙලා තියෙන්නේ අර ගොඩක් කම්පියුටර් එක අලුතෙන් ගන්නකොට ඉතින් ඉන්ස්ටෝල් කරලා එන්නේ ওই දෙකෙන් එකක් තමයි. මේ අර ෆ්‍රී බන්ඩල් එකක් කියන දවස් 90ක ට්‍රයල් එකක් ඒ වගේ එකක් නේද?
ඔව් ගොඩක් වෙලාවට අර මදර්බෝඩ් CD එකේ
නෝටන් තියෙනවා
නේද? ඔව්
ඔව් ඉතින් ඒ වුණාට මම නම් පෞද්ගලික ඔය දෙකටම කැමති නෑ. ඊට වඩා හොඳයි නේද ඔය ෆ්‍රී එකක් අපි නම් ඉතින් අර අවාස් දාන්න කියලා කියනවා. අර ඉන්ටර්නෙට් සිකියුරිටිත් එක්ක ඕන නම් මං හිතන්නේ මේ අවාස් ප්‍රොෆෙෂනල් එකත් හොඳයි. නැත්නම් ඊසැට් ලගේ Note 32 උත් හොඳයි නේ බුද්ධික. Note 32 උත් ගොඩක් ලෝඩ් ඒ කියන්නේ සාමාන්‍ය මෙමරි පාවිච්චි කරාම ගොඩක් හොඳට තියෙනවා.
කලින් මේ ගොඩක් වෙලාවට මේ වෛරස් ටලින් කරනවානේ අර වෛරස් ගාඩ් වල සයිට් වලට යන්න බැරි වෙන බ්ලොක් කරන එක.
ඔව්
මේ ගොඩක් වෙලාවට ගන්න අර හොස්ට් ෆයිල් එකේ මේගොල්ලෝ මොකක් හරි වැලියු එකක් දාලා නේ. ඒ කියන්නේ
ඔව්
drivers system third එකේ drivers ල etc ඇතුලේ දෙන host file එකේ ඒගොල්ලෝ දානවා මේ වෙන IP එකක් හුඟක් කලාවට 100 ලැබින්ද විද එකම දානවා මේ virus guard site වලටත්.
ඔව් එතකොට ඉතින් අර update වෙන්නේ නැහැ ඒ වගේ දේවල් එනවා. ඉතින් ඒ වගේම අර මමත් එක සරයක් clear තිබ්බ මතකනේ මේ අර host file එක දාලා අපි අර දාන්න මේ ඔය ad site අරව මේව block කරගන්නත් පුළුවන්. අර host file එක edit කරලා. ඉතින් එහෙම කරගත්තාම ගොඩක් වෙලාවට අර ඇඩ් පේන එක දැන් ඔය ඇඩ් බ්ලොක් කරාම එයා දාගත්තාම වෙන්නේ බ්‍රවුසර් ඩිපෙන්ඩන්ට් නේ. දැන් අපි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන් බැලුවොත් ඒක පේනවා. එතකොට ඔය දැන් සමහර ඩවුන්ලෝඩ් සයිට් ඊට පස්සේ වෛරස් තියෙන සයිට් එහෙම අප්ඩේට් කරන සයිට් එකක් තියෙන අර හෝස් ෆයිල් එකට.
ඉතින්
හෝස් ෆයිල් එකට ඔය ටික අප්ඩේට් කරගත්තාම ගොඩක් වෙලාවට ඒ ෆයිල් යන්නේ ඇඩ් පේන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට මට එහෙම ඇඩ් පේන්නේ නැහැ ගොඩක් සයිට් වලට ගියාම. ඒක කරගත්තා නම් හැබැයි ඒකේ අර පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේ DNS රෙසලියුෂන් එකට පොඩ්ඩක් ටයිම් යනවා. මොකද මේක මේ කිලෝබයිට් 500 ගන්න ගිතර ෆයිල් එකක් හින්දා.
ඔස් ෆයිල් එක ඇතරම මේ මොකද එක්ස්ටෙන්ෂන් එකක් නැති නිකන් ෆයිල් එක ටෙක්ස්ට් එඩිටර් එකෙන් ඕපන් කරන්න පුළුවන්.
ඔව්
මේක සේව් කරන්න නම් Windows Vista වලින් උඩ නම් Notepad එක රන් කරන්න ඕනේ මේ ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට.
ඔව් ඒ කියන්නේ Notepad එක උඩ රයිට් ක්ලික් කරලා run as administrator
කළා. ගිහිල්ලා ඊට පස්සේ ඕපන් කරන්න ඕනේ. මේක තියෙන්නේ system 32 වල Windows ඇතුලේ system 32 වල drivers වල etc කියන folder ඇතුලේ.
ඔව්
ඒකට ගියාම අර සමහරට notepad එකෙන් ඕපන් කරොත් එහම අර text file නැතුව show all files ගියාම තමයි මේක පේන්නේ.
ඔව්
මේක ඕපන් කරගෙන save කරන්න පුළුවන් මේ තමන්ට කැමති values දාලා. මේක ඔක cloud edit කරන්න වෙන්නේ මේ ඔය web server එක run කරද්දී එහම සමහරවිට මේක එක සෙල්ලම් කරන්න වෙනවා.
ඔව් හැබැයි Linux වලත් කෙලිම EDC එක ඇතුලේ host කියලා ෆයිල් එක තියෙන Linux වලයි Mac වලයි දෙකේමත් ওই දෙක පාවිච්චි කරන්න පුළුවන්.
අර තව දෙයක් තියෙන්නේ මේ host file එකෙන් site ඔය වගේ අර block කරලා තියෙන වෙලාවට මේ වෙබ් පේජ්වලට එන්නේ අපේ දැන් ලෝකල් හොස්ටගේ සයිට් එකක් රන් වෙනවා නම් ඒක තමයි එන්නේ. සමහර වෙලාවට ෆ්‍රේම් ඇතුළට ඇවිල්ලා එහෙම එකම පේජ් එක ලෝඩ් වෙනවා දැන් දැන් වලට නේ.
ඔව් ඒ කියන්නේ මේ ඇතුලේ වෙබ් සර්වර් එක රන් කරනවා නේද? ඒකට කරන්න ඕන බුද්ධික වෙබ් සර්වර් එක මේ ලෝකල් හොස්ට් එකේ රන් වෙන්න දුන්නාම හරි.
IP එක
මම නම් කරන්නේ ඒකට අර මේ ලූප් බෑක් ඉන්ටර්ෆේස් එකක් ඉන්ස්ටෝල් කරලා ඒකට වෙන IP එකක් ඇසයින් කරලා අරකට තමයි වෙබ් සර්වර් එක දාන්නේ. එතකොට කරදරයක් වෙන්නේ නැහැ. කට්ටි ඉතින් චැට් රූම් එක යනවා මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් හොඳයි කියලා ඇත්තටම හොඳයි නේ ගොඩක් කරදරයකුත් නැහැ ඒක බර දෙන්නෙත් නැහැ ගොඩක් දුරට හොඳයි හැබැයි ඉතින් ඒක දුවනවා නම් ගොඩක් ලඩ අප්ඩේට් කරන වින්ඩෝස් මැෂින් එක තමයි සිකියුරිටි එසෙන්ෂල් ලාගේ විතරක් දුවනවා නේ නැත්නම් අවාස්ට් වගේ එකකුත් දෙකක් දාන එක හොඳයි
ඔව් ඒකත් එක්කම ඔන්නම් ත්‍රෙඩ් ෆයර් දාගන්න ඕන මේ
ඔව්
ඒත් එක්ක හොඳට යාළු වෙලා වැඩ කරනවා
ඔව් ත්‍රෙඩ් ෆයර් කියන්නේ ඇත්තටම ඇන්ටිවයරස් එකක් එක්ක දාන්න කියලා තමයි ඒගොල්ලෝම කියන්නේ ඒක නිසා ත්‍රෙඩ් ෆයර් ගොඩක් හොඳයි බුද්ධික මේ ළඟදී USB එකක් ගැහුවාම ත්‍රෙඩ් ෆයර් එකෙන් තමයි මුලින්ම ඩිටෙක් කරලා කිව්වේ මේක අවුල් කියලා. ඒ නිසා හොඳයි හැබැයි ත්‍රෙඩ් ෆයර් වල එකම ගැටලුව තමයි මේ ඉන්ස්ටලේෂන් හෙනට ස්ලෝ කරනවා යා. මේ සෙටප් රන් වෙනවා. ඒ මොකද යා හැම ෆයිල් ඇක්ෂන් එකක්ම චෙක් කර කර බල
බල. ඔයාලට මේ පරණ ඉන්ස්ටලේෂන් මේ පොඩ්ඩක් බග් ගිය වෙන බලවන්න මේකත්.
ඔව්. ඒ වෙලාවට පොඩ්ඩක් ඉතින් ෂුවර්ම එකක් නම් මේක ඩිසේබල් කරලා යන්න පුළුවන්.
ඔව්. ඊළඟ ප්‍රශ්නේ දෙවමු එනන්නේ. ගයන්න අහලා තින්නේ මේ අහලා තින්නේ Mac OS එකද Windows 7ද කියලා හොඳම
Windows 7 නෑ ඒක ඉතින් මෙහෙම දෙයක් තියෙනවා දැන් දැන් Mac එකේ කරන්න පුළුවන් කොච්චර හොඳ වුණත් කරන්න පුළුවන් දේවල් limited නේ අපි දැන් single type කරන්න බෑ ප්‍රධාන සිංහත දෙක බෑනේ හරියට බෑ එතකොට ගොඩක් ඕන කරන software හැමවත් අඩුනේ තියෙනවා ඉතින් ඒ වුණාට දැන් හරියට සමානලට
සෝන්ලත් ඉතින් කලින් ගේ මොනවද එකපාරටම සිංගල් ටයිප් කරන්න බෑ කියලා කියන්න බලන් ගැටේ.
ඔව් ඒ වුණාට ඉතින් ඒක අර ඉන්ස්ටෝල් කරගෙන හරි පුළුවන්. දැන් මේක ඉන්ස්ටෝල් කරන්න හේකුත් නැන්නේ. සල්ලි දීලා ගත්තත් ඒකත් වැඩ කරන්නේ නැහැ නුඹ දෙක. අර සල්ලි දීලා ගන්න සොලියුෂන් නැත්තේ. ඒකත් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මගේ නම් පුද්ගලික මතය තමයි ඉතින් සාමාන්‍ය එදිනදා පාවිච්චි කරනනම් ඒ කියන්නේ ඔෆිස් වර්ක් කරනවා නම් ගොඩක් වෙලාවට වින්ඩෝස් මැෂින් එකට අනේක ලේසි වෙයි එනකොට ගෙදර ඉන්ටර්නෙට් අඬ චැට් කරන්න ඒ වගේ ડોකියුමන්ට් එක ටයිප් කරන්න වගේ නම් Mac එකක් ආයි ගේම් ගහනවා නම් ඉතින් ආයි Windows වලට යන්න වෙනවා අනිත් එක දැස් ඔව් හරි හරි ජම්
මේ දවස්වල කාලෙක මේ තරගයක් තියෙනවානේ අදත් තියෙනව හිතන්නේ අර point to one කියලා
ඔව්
මේකේ මේ ඒ කියන්නේ මොකක් හරි හැක් කරගත්තොත් එහෙම මේ hardware එකක් ගෙනියන්න දෙනවා සල්ලිත් දෙනවා මේ ඒ company වලින් ඒකේ පහුගියසත් ඒ කියන්නේ පහුගිය දවස් කීපේ මුලින්ම වගේ crack කරලා තිබ්බේ ඒ කියන්නේ safari පස්සෙන් රින්ගල Mac එක.
ඔව්. ඒක ගොඩක් ලේසි මොකද මේ මේ වාර ගොඩක් exploit නැතින මේ අය මේව හදන්න හෙනට
වෙලා යනවා. කටි report කරනවා
ඩි. ඕකම තමයි තියෙන ගිය පාරත් ඉස්සෙල්ලා Mac කළේ Mac එකක් තමයි.
safari වලින්.
safari වලින්. ඊළඟට මේ opera වල ලොකු ප්‍රශ්න තියෙනවා නේ. opera release කරා ඉතර opera වල ලොකු security hole ගොඩක් ඇවිල්ලා opera එනගෙන බිම එනගෙන ඉන්න.
ඔව් ඒකයි. මේ දැන් opera වල නම් හැබැයි එන්න එන්න මම හිතන්නේ ජනප්‍රියත්වය ටිකක් අඩු වෙනවා නේ.
ඔව්.
ඒ වගේ දේවල් ඉදින් තවත් වෙයි
මම ඒක මම මේ බුද්ධකේ බැලුවා අර W3C සයිට් එකේ ස්ටැට් තියෙනවානේ
102 ගානක්
තමයි 102 ගානක් හුඟක් කාලෙක ඉඳන් මම බුද්ධකේ ඒක يعني 102ම තමයි ඒක එකම කට්ටියක් ඔය පාවිච්චි කරන්නට
වෙන්නේ
ඒ අර පොන්ට් ඕන් එකේදී මේ ඊට පස්සේ ෆයර්ෆොක්ස් වලිනුයි IE වලිනුයි දෙකෙන්මත් මේ මැෂින් අස්සට යන්න පුළුවන් වෙලා තිබ්බා
ඔව් දැනුත් එන්නේ Firefox වලත් ගොඩක් security holes වැඩි වෙනවානේ එන්නේ මම හිතන්නේ internet explorer හොඳයි කියන ගානට වගේ එන තත්ත්වයට ඇවිල්ලා තිනවා මොකද දැන් update එක සතියට සැරයක් විතර එනවානේ
ඒ තරඟ කාලින් ගා මේ දැන් කවුරු හරි එක හැක්කක් හැක් කරාම ඊට පස්සේ ඒක මේ කටවත් කියන්නේ ඒ අදාළ company එකට ඒක fix කරන් දෙනවා ඊට පස්සේ තමයි මේක නේ මේක එළියට කියන්නේ මේකයි උනේ කියලා
security hole ගැන කතා කරොත් මෙහෙම දෙයක් තමයි ඇත්තටම තියෙන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් Windows වල හැමදාම මේගොල්ලෝ patch release කරන්නේ මාසෙට එක දවසක් second tuesday තමයි patch release එක තියෙන්නේ ඒගොල්ලන්ගේ. දැන් ගොඩක් වෙලාවට hack කරන කට්ටිය ඇත්තටම කරන්නේ මේ ගොඩක් අය මේ live update කරන්නේ නැහැ නේ machine. අර patch එක release වුණාට පස්සේ මේගොල්ලෝ දානවානේ මේකයි fix කරේ කියලා.
මේකට වැඩද.
ඊට පස්සේ ටක් ගාලා මේගොල්ලෝ හදලා මේ ඔය හැක් ඒ කියන්නේ ඇත්තටම මේ හැක් කරන කට්ටිය සයිට් වලට මේකට ටග් ගාලා දාලා තියෙනවා. ඉතින් අර අප්ඩේට් කරන්න පරක් වෙන කට්ටියට .com වෙනවා එයා ඉක්මනට. ඉතින් හැමතිස්සෙම මේ මැෂින් එක අප් ටු ඩේට් ටග් ගාලා Windows අප්ඩේට් දැක්ක ගමන් දාලා ගොඩක් අය කම්මැලිනේ. අනිත් එක තමයි ඉතින් ලංකාවේ තියෙන එකක් HSD pin නැහැ. ඉතින් අප්ඩේට් එකක් කරනවා කියලා කියන්නේ සල්ලි යනවනේ.
ඉතින් ඒක DSL එකටම
ඉතින් එතකට ගොඩක් කලාට වෙන ඉති ඒක බ්‍රවසිං හැබිට් එකෙන් තමන් කොහොමද බ්‍රවස් කරන්න එකනුව තමයි ඉති ඒක තීරණය වෙන්න ඉතින් ගොඩක් අහිතන් එන්න මම ෆයිෆොක්ස් පාචිකර සේ්වෙයි එහෙම එකක් නැහැ මොකද දැන් උදාහරණකට සමහර සයිට් තියෙනවා දැන් අපිට ගීගමන් තේරෙන්නේ මේක යාහූ මේ YouTube ගියාද නැද්ද කියලා ඉතින් මොකක් හරි එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියන හරි වාගේ ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් එකක් නැහැ මේක ජෙනුයින් විදියට එනවා මේ ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරන්න දෙපාද කියලා අහනවා ඇත්තරම මේ හා කියලා ගොහම ඉන්ස්ටෝල් වෙන්නේ මේ ෆ්ලෑෂ් ප්ලේයර් නෙමෙයි අර ගොල්ලන්ගේ වුණ කෝඩ් එකක් එහෙම නැත්නම් ක්‍රැක් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියනවා මේ ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරන්න ඩවුන්ලෝඩ් මැනේජර් එකක් දාන්න ඕනේ කියලා අහනවා ඉතින් ඒක මේ දැම්මට පස්සේ හරි එහෙම නැත්නම් එන්නේ ගොඩක් සයිට් වල ක්‍රැක් එක වුණා හරි එක ඩවුන්ලෝඩ් කරන්න ගියා හැමතැනම ඩවුන්ලෝඩ් බටන්ස් තියෙනවා අර ඕන එක එපා එකට උදාහරණ ගතත බටන් එකක් තියෙන ඒ අදාළ නැති එකට තමයි ඒක තියෙන්නේ ඒක නිසා නොදන්න ගොඩක් වෙලාට වෙන්නේ මේක ක්ලික් කරලා අර අනවශ්‍ය ඉන්ස්ටෝල් කරගන්න ඉතින් ගොඩක් වෙලාට ඉතින් අර තමන් ඒක ගැන අවධානයක් නැතුව හිටියොත් අපේ ඔෆිස් එකෙත් එහෙමයි අපේ ඔෆිස් එකෙත් මේ දන්න කියන කෙනෙක් ඕ වගේම ඩවුන්ලෝඩ් එකක් කරනකොට අර පේජ් එක බාගෙට ලෝඩ් වෙනකොට අර ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරනවා හිතන්නේ බලන්න කිසි දෙයක් නැහැ ඉතින් ඒක නිසා පොඩ්ඩක් අර තමන් සුපරීක්ෂාකාර විදියට වැඩ කරනවා නම් මම හිතන්නේ ගොඩක් වෙලාට ඕයන් ගැලවෙන්න පුළුවන්
මේ ඉතින් ගයන්ගේ ප්‍රශ්නෙට කියන්න දෙන ඉතින් ඕක අපිට කියන්න බෑ හොඳ මේක මොකද්ද කියලා ඒක ඉතින් පාවිච්චි කරන කෙනා කියනුව තමයි වින්ඩෝස් හොඳම කට්ටිය ඉන්නවා මේ මැක් OS උත් හොඳම කියන කට්ටිය ඉන්නවා ඉතින් පාවිච්චි කරන්න
අනිකෝක මේ කරන්නන දේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ නේ බුද්ධික
ලංකාවේ නම් ඉතින් දැන් ඔරිජිනල් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලා සොෆ්ට්වෙයාර් අවේලබිලිටි එක අතින් ගත්තම නම් වින්ඩෝස් ලේසි වේ පාවිච්චි කරනවා මැක් වලට
ඊළඟට හසිත අහලා තියෙන ප්‍රශ්නයක් මේ එයා මේ 2009 ඕ ලෙවල් කළා ඔය ඇතරම එයාගේ මේ විස්තරයක් කියලා තියෙනවා මේ එයා ඉගෙන ගන්නේ කොහොමද එහෙම කියලා එයාට මේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න ලෝන එයානවා ඒකට කරන්න ඕන මේ ප්‍රොෆෙෂනල් එක්සෑම්ස් මොනවද කියලා මේ ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතෙන මේ ගන්න
ඒ ලෙවල් කොමර්ස් වලින් කරාට කමක් නැද්ද මැත්ස් කළොත් හොඳ කොහොමද තාලා
තියෙන්නේ ඔව් නේ
BIT කරන්න නම් කමක් නැහැ පාස් වෙලා තියෙන තමා
ඕනේ ඔව් බිට් වලට මොකෙන් හරි ඒ ලෙවල් පාස් වෙන්න ඉතරයි ඕනේ ඔව් හැබැයි ඉතින් මැත්ස් බිට් කරන්න නම් මැත්ස් ඕනේ ඉතින්
මැත්ස් කරත් හොඳයි
ඔව් හොඳයි නෙමෙයි ඉතින් ඕනේ නේ හොඳයි
ඕනේම නේ
ඒක තමයි ඒක නිසා මැත්ස් නම් දැනගෙන ඉන්න ඕනේ අඩු ගන්න ඉතින් ගණන් දාන්න හරි දැනගෙන ඉන්න ඕනේ පොඩි ගැලීමක්
මේ ඒකම ඉතින් අපි කලින් කතා කරලා තියෙනවා මේ දැන් ඉගෙන ගන්න කෙනෙකුට මොනවද වැදගත් වෙන්නේ කියලා ප්‍රොෆෙෂනල් එක්සෑම් නම් මයික්‍රොසොෆ්ට් ඒවා ගන්නවද සන් එක්සෑම් කරනවද ඊළඟට නෙට්වර්කින් වගේ ඒව කරන සිස්කෝ වගේ ඒව කරනවාද එහෙම කියලා මේ ඒවත් එයාට පොඩ්ඩක් රිව්‍යු කරන්න බලවන්නේ පරණ වැඩසටහන
ඔව් පරණ වැඩසටහන ගොඩක් කතා කරා ඉතින් තමන් යන ඒරියා කනුව තමයි මොනවද කරන්න ඕනේ කියලා තීරණය වෙන්නේ නේද
ඔව් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා
ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එයා ප්‍රෝග්‍රෑමින් කරන්න යනවා නම් එයා ඉතින් නෙට්වර්කින් පැත්තේ එක්සෑම් කරන එක එච්චර තේරුමක් නැති වෙයි ප්‍රෝග්‍රෑමින් ගියත් එයා ජාවා කරන්න යනවා නම් මයික්‍රොසොෆ්ට් එක්සෑම් කරන එක සමහරලාට ඒ කියන්නේ ඉගෙන ගන්න දෙයක් අපද යනවා කියන එක නෙමෙයි අර ටිකක් ફોකස් ඒරියා එක වෙනස් වෙනවා
ඔව් ඊළඟට අපි මේ රවිගේ ප්‍රශ්නෙට යමුනේ
රවි අහල් තියෙනවා මේ එයා කම්පියුටරේ මේ හරියට බූට් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවලු එයා කම්පියුටරේ ඕෆ් කරලා ටික වෙලාවකට පස්සේ ආපහු කරන්ට් එක ඒ කියන්නේ ස්විච් එක ඔන් කරගමන් කාලෙක විනාඩි 15කට විතර පස්සේ ස්විච් එක ඔන් කරොත් එහෙම මොකුත් බටන් එක ප්‍රෙස් කරන්න නැතුව ඒක ඔන් වෙනවලු කම්පියුටරේ මේ ප්ලග් එක ඔන් කරපුවම ඒත් ඊට පස්සේ මොනිටර් එකේ මොකුත් ඕෆ් ෆෝන් එක يعني මොනිටර් එකේ මොකද ඩිස්ප්ලේ වෙන්නේ නැතුව ඒක මොනිටර් එක ඔෆ් වෙලා යනවලු. ඒ කියන්නේ අර සිග්නල් එන්නේ නැහැ ඒවත් කම්පියුටරේ ඔන් වෙනවා. ඒත් එහෙම තියෙන්න ඇරලා ඊට පස්සේ ටික වෙලාවක් ආපහු ඔන් කරාම කම්පියුටර් හැරීට ඔන් වෙනවලු. මේකට මොකක් වෙන්න පුළුවන්ද කියලා අහන්න හැත.
BIOS එකේ බැටරි ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. එකක් පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ අර පවර් ස්ටේට් එකක් තියෙන. ඒ කියන්නේ කොයි ස්ටේට් එකේ තියෙන්න ඕනේ කියලා පවර් ආපු ගම සමහර ඒවා තියෙන ලාස්ට් පවර් ස්ටේට් කියලා. එතකොට ඒක ලාස්ට් ස්ටේට් එක කියලා කියන්නේ පවර් ඔෆ් වෙනකොට කලින් මොකද්ද තිබ්බේ කියලා. ඔන් එකේ නම් තිබ්බේ. ඒ කියන්නේ ටග්ගල පවර් ෆේල් එකක් වුණා ෂට් ඩවුන් කරලා නෙමෙයි. තිබ්බොත් පවර් ආපු ගමන් ඔන් වෙනවා. එහෙම නැත්නම් තියන්න පුළුවන් ඕල්වේස් ස්ටේ ඔෆ් කියලා එක. පවර් ආපු ගමන් ඔෆ් වෙලාම තියෙන්නේ කියලා. මේකේ වෙනසක් වෙලාද කියලා සැකයක් තියෙනවා. නැත්නම් බැටරිය අවුල් වුණාමත් මෙහෙම මැෂින් ඔන් වෙලා සමහර ඩිස්ප්ලේ නැති වෙනවා. නැත්නම් ලූස් කනෙක්ෂන් වගේ දේවල් වෙන්න පුළුවන්. එක්ක VGA slot එකේ කුණු හිටලා ඒ වගේ වෙන්නත් පුළුවන්. සදීප මාක් හරි අයිඩියා එකක් තියෙනවා?
ආ නෑ, ඒ ටික තමයි.
සදීපයාද මයික් කෙනෙක් එකපාරට හිටිනා වගේ.
ආ දැන් හිටලා
නෑ නෑ හිටින්නේ නෑ නිකන්. දැන් තියෙනවද?
නෑ දැන් මියුට් කරන්න නෑ ඒකයි.
නෑ නෑ අවුලන්නේ නෑ. හර්ෂකගේ නම මියුට් කරත් කවන්නේ.
මේ ඊළඟට සංජය ප්‍රශ්නයක් අහලා තියෙනවා. එයාලා තියෙන මේ Firefox වල මේ සිංහල බ්ලොග්ස් වල අප්ඩේට්ස් පෙන්නනවානේ RSS එක අරගෙන. ඒ වගේ මේ drop down list එකක් විදිහට Chrome වල ගන්න විදිහක් තියෙනවද කියලා.
මේකට නම් මේ ගොඩක් plugins තියෙනවා extensions Chrome extensions වලට ගියා නම් RSS feeds කියලා ගහුවාම සෑහෙන වෙනවා plugins.
ඔව් සිංහල blog read එකකට නම් අපේ ගුණසේකර මහත්තයා හදපු එකක් තියෙනවා නේද?
ඔව් ඒකෙලින්ම නේ සියන්න දාලාම නේ.
ඔව් ඒකෙන් බලන්න පුළුවන්. ඒකට
link එක දෙන්න. ඒක ගන්න මේ සිංහල bloggers එකේ මේ syndicator එකේ feed එක තමයි ගන්න.
ඔව් syndicator එකේ feed එක.
ඒකට මේ link කරමු අපිනේ post එකේදී.
post එකේ දා. මේ තිල්ලගේ තව එකක් තිබ්බ අර Facebook එකේ සිංගල් බ්ලොග් රීඩර් එක.
ඔව්.
ඒක දෙයියන්ගේ පිටයි දැන්.
නෑ ඒක අඩගන්න.
ඒ ටික ටිකක් අඩගන්න. දැන් බෙන්න මම වැඩ කරනවා කිය. වැඩ කරන්නේ නෑ. වැඩ කරන්නේ.
වැඩ කරන්නේ. මමත් තිල්ල මේ ළඟ දවසක බැලුවා. සතිය දෙකක් විතර කලින් මම ඉන්නේ. එතකොට වැඩ කරේ නෑ බෑ.
තිල්ලගේ මේ අතිජාත්‍යන්තර සර්වර් එක ඔක තියෙන ඔබ අපේ පැත්තට මාරු කරමු.
මගේ සර්වර් එක ඩවුන්
වුණා. තිල්ල ඔද හොස්ටින් කම්පැනි එකේ හොස්ටින් අරන් තිබ්බා. ඒ කම්පැනි හાર્ඩ් ඩිස්ක් එක ගියව තිල්ල ගේවත් නැහැලු. අයියෝ බෑකප් ගත්තේ නැද්ද කියලා අහන්න තමයි ඉල තියෙන්නේ. මොකද
ඒක අපෝ දාන්න මං ගාව ෆයිල්ස් ටික තියෙනවා.
ඒක අපි සිංහල බ්ලොග් එකේ තියෙන එකටම දාමුනේ. සබ් එකක් ගහලා. නැත්ත.
ඊළඟට මේ වජිරහල තියෙන ප්‍රශ්නය. එයාන මොනවද මේ exe ෆයිල් කියන්නේ කියලා එකක්. ඊළඟට එයාට මේ ප්‍රෝග්‍රෑම් වලට යන්න බැරිලු. කිසිම දෙයක ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන් ක්ලික් කරාට ඒවා ලෝඩ් වෙන්නේ නැහැලු. එහෙම කියලා තමයි
තියෙන්නේ. සමහරවල් කවුරුරි වෝල් පේපර් එකක් දාලා දැන් අයිකන් ටික ඩිසේබල් කරනවා.
මේ එකක් තමයි එයාට මේ exe ෆයිල් කිව්වොත් එහෙම ඉතින් exe ෆයිල් කියන්නේ executable ෆයිල්. දැන් හැම ෆයිල් එකක
දුවන ෆයිල්.
ඔව් ඒ කියන්නේ වෙන එකක සපෝට් OS එකේ සපෝට් එකකින් විතරක් රන් වෙන ෆයිල් තමයි. දැන් අපි හිතමු text file එකක් නම් ඒක open වෙන text editor එකක් ඕන. ඒ වගේ audio file එකක් නම් player එකක් ඕන. ඒ වගේ නේද exe file කියන්නේ මොකක් හරි application එකක්. ඒ කියන්නේ executable file එකක් කියන්නේ මේ operating system එකේ support එකකින් විතරක් run වෙන application file එකක්. එයාට icon click කරලා යන්න බැරි නම් මේ
exe එකට මේ example දෙක තුනක් කරන්න හරිනේ.
ඔව් ඒක ගත්තත් ඔව් හොඳම එක්සැම්පල් තමයි ඉතින් නෝට්පැඩ් එක කියන්නේ exe ෆයිල් එක. හැම ඇප්ලිකේෂන් එකක්ම කියන්නේ exe ෆයිල් එකක් තමයි 99%ක්ම වෙලාවට. මේ එකක් තමයි වෙන්න පුළුවන් මේ අර ෂෝට්කට් මිස් වෙලා තියෙන්න පුළුවන් එයාගේ නේ.
ගොඩක් වෙලාවට වෛරස් ගියම් බුද්ධික මේ shell එකේ ගොඩක් වෙලාවට ඔය execute වෙන shell එකෙන්නේ exe start වෙන්නේ. ඔය shell එකේ සමහරව වෙනස් වුණාට පස්සේ exe වැඩ කරන්නේ නැතුව යනවා.
ඔව්
ගොඩක් වෙලාවට ඒක ප්‍රගේ ප්‍රශ්නයක් තමයි.
ගොඩක් වෙලාදී වෙන්නේ දැන් අර ඕනි ෆයිල් එකක රෙජිස්ටර් කරලා තියෙනවානේ ෆයිල් එකේ ඩිෆෝල්ට් ඇක්ෂන් එක ඩබල් ක්ලික් කරාම ඕපන් වෙන්න කියලා. දැන් රෙජිස්ටරි එකේ ඒක වෙනස් කරාට පස්සේ දැන් අපි හිතමු text file එක ඩබල් ක්ලික් කරොත් ඒක notepad වලින් ඕපන් වෙන්න කියලා දෙනවා. ඒ වගේ exe extension එකටත් අර edit කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට exe එකක් ඕපන් කරනකොට තව exe ෆයිල් එකක් දෙන්න පුළුවන්. අන්න ඒකෙන් ඒක හරහා ඕපන් වෙන. ඒ කියන්නේ ඒකට command line parameter එකක් විදිහට යනවා. ගොඩක් වෛරස් වලින් ඒ මොඩිෆිකේෂන් එකත් කරනවා. එහෙම කරොත් එහෙම ඉතින් ඒක හරහා තමයි යන්නේ. එතකොට control එක ගන්න අපිට ආය register එක edit කරලා තමයි ගන්න වෙන්නේ එහෙම උනොත්.
ඔව්. සමහර හොඳ වෛරස් register එකත් block කරනවානේ.
ඔව්. මේ එයාට දැන් පොඩි විස්තරයක් තමයි මෙතන කියලා තියෙන්නේ. icon click කරාම යන්න බෑ කියලා. ඉතින් හොඳම දේ තමයි antivirus එකක් කරන්න ඉද දන්නේ නැහැ. ඔය දිනේ situation එකේදී නන්නේ.
මම නම් මගේ නම් සාමාන්‍ය දේ අලු recommendation එක තමයි home virus මොන හරි දිනන format කරලා install කරන්න කියන එක. මොකද අර tool මේ tool දාලා කොච්චර හැදුවත් බුද්ධික එක 100% සාර්ථකත්වයක් හම්බ වෙන්නේ නැහැ.
ඒක අනිවාර්යයෙන්ම. එයාට ඉතින් මේ ගොඩ දාගන්න ඕන නම් මේ try කරලා බලන්න පුළුවන් අර last good known configuration කියලා තියෙන්නේ මේ. ඒ වගේ
restore point
restore safe mode වගේ ගිහිල්ලා බලුවත් හරිනේ.
ඔව්. ඊළඟට මේ ගමගේ අහලා දෙන ප්‍රශ්නයක්. එයාගේ මේ බ්ලොග් එකේ URL එක දීලා අපිට අහලා දිනා මේ යාට කමෙන්ට් දාන්න විදියක් නැලේ මොකද කියලා. අපිත් ඇත්තටම ගිහිල්ලා බැලුවා මේකේ කමෙන්ට් ලින්ක් එක ක්ලික් කරාට පස්සේ යන්නේ වෙනම සයිට් එකකට ඇඩ් දිනා ඒ වගේ මේ වින්ඩෝ එකක් ඕපන් වෙලා යනවනේ.
ඔය ටීම් එක ගත්ත එක මාරු කරා නම් හරි. ගොඩක් වෙලාට මේ මම දැකපු එකත් තමයි බුද්ධික මේ ළඟගෙන ඉනම් ගොඩක් ඔය බ්ලොගර් ටෙම්ප්ලේට්ස් දාපු ඈ මේ ඇඩ් සයිට් ඕපන් වෙන ටෙම්ප්ලේට් එක කොහේ හරි ක්ලික් වෙච්ච ගම සයිට් එකට ගියහම පොප් අප් වෙන මං ඉස්සෙල්ලා හිතුවා මේ ඇත්තට මේ සයිට් ඕනර්ස්ලා දාන එකක් කියලා. මං කතා කරලා ඇහුවාම මේ ඒ ටෙම්ප්ලේට් ඩවුන්ලෝඩ් කරනකොට ඒවට දාලා තියෙනවා.
ඔව්.
ඒක නිසා ජේව ගොඩක් JavaScript අරම දාලා තින්නේ ඒවා අයින් කර සමහර අය මේ අර දාන ඒවත් තියෙනවනේ පොඩි විජෙට් වගේවත් තියෙන. ඒව ඇතුළෙත් ඔය ඇඩ් ස්ටාර්ට් වෙන ඒවා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක්
page එකට මේ inject කරන
ඒකට හොඳම වැඩේ තමයි blogger වල තියෙන default template එක දාලා බලන්න මේ ප්‍රශ්නේ විසඳෙනවද කියලා. විසඳෙනවා නම් එයා දාලා තියෙන theme එකේ ගැටලුවක් තමයි නේ බුද්ධික.
ඔව් අනිවාර්යයෙන්.
මේ theme ගන්නකොට පොඩ්ඩක් හොයලා බලලා ගන්න නේ.
ඔව් ඉතින් එහෙන් බලලා නම් කියන්න අමාරුයි නේද ඉතින් මේක ඕල් එකක් ඇතුළත්ද කියලා.
theme එක අහලා බලුණා නම් හරි ගන්න කලින්.
theme එක change කරලා බලුවා නම් එයාට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් නේ. අනිත් එක තව blogger වල setting එකක් තියෙනවා අර comments
off කරන්න
off කරන්න
off කරොත් එහෙම බුද්ධික comment එක
ගේන්න බෑ. ඔව් අනිත් එක අර වෙනම window එක open වෙන්න කියලා තියෙනවා නේ option එක. embed කරලා යවන්නද comment එක එහෙම කියලා නේ. ඊළඟට දමිත් අහලා දින මේක මේ tech කතා Google group එකටත් දාලා දෙනවා. මේ උඹ දෙනෙක් උත්තර දීලා දෙනවා. ඉතින් අපි ටිකක් කතා කරමු නේ. අහලා දින මේ programming මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න හොඳ මොකද්ද කියලා හොඳම language එක වෙන්නේ
නැති.
ඔව් මේ ගොඩක් දෙනෙක් ඇත්තටම රෙකමන්ඩ් කරේ සී ඉගෙන ගන්න කියලා.
මේ මොකද දන්නා ඒක කියන්නේ බුද්ධික අර දැන් ගොඩක් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් අලුත් ලැන්ග්වේජ් ඒ කියන්නේ විෂුවල් ලැන්ග්වේජස් වලට ගියාම බුද්ධික වෙන්නේ මේ ගොඩක් හොඳ IDE තියෙන ටට්ටක් ගාලා හදන්න බලන් යට ගියාම අර බේසික් කන්සෙප්ට්ස් කියන ඒවා ඇඟට වැටෙන්නේ නැහැ නේ බුද්ධික මේ කෝඩින් වල
මෙමරි මැනේජ්මන්ට් වගේ දේවල් ඉතින් සී ඉගෙන ගන්නකොට තමයි මේ මං ඉදන් හොඳටම
තේරුම් ගන්න පුළුවන්. මේ C කියලා කියන්නේ C++ නෙමෙයි C.
ඔව්. සදීපගේ මොකක්ද අයිඩියා එක? ඒ කියන්නේ
C විතරයි. ඔව්
C තමයි. C තමයි තේ.
හැබැයි ඉතින් කිව්වට සදීප දැන් යුනිවර්සිටි වල C උගන්වන්නේ නැහැ නේද?
එතකොට මේ අර කම්පියුටර් කෝස් කරන අයියා
කිව්වනේ.
මොකද්ද?
දැන් අපි ඉගෙන ගන්න කාලේ නම් පැස්කල් කියන්නේ මුලින්ම. ඊට පස්සේ shape එකේ C වලට මාරු වුණා.
දැන් Java තමයි.
එතකොට මේ කම්පියුටර් කෝස් කරන අයියා කිව්වනේ මේ VB6 කරොත් හොඳයි කියලා.
කවුද?
කම්පියුටර් කෝස් කරන අය මේ හන්දි
ආ එහෙමද VB6 කරසන එක මේ දැන් ගොඩක් අය නම් කියන්නේ Java හොඳයි කියලා. මොකද Java වලින් මේ NASA එකෙත් වැඩ කරන්නේ කී කට්ටිය කියන්නේ දැන් NASA එකේ ඔක්කොම සිස්ටම් දුවන් Java වලින්.
ඔව් NASA එක සම්පූර්ණයෙන් Java නැත්නම්
මාත් මුලින්ම ප්‍රෝග්‍රෑම් ලියේ Pascal වල මට දැන් මතක් වෙනවා මේක අර මේ drop down menu එකක් හදාගන්න මම වින්ද දුකක්.
මේවත් කියන්න පුළුවන් දැන් ප්‍රෝග්‍රෑමින් අපි රැකියාව ක්වෙස්චන් ඉදිරියට දිගටම කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට නම් C තමයි. නිකන් gedero එක නිකන් නිකමට ඉන්න වෙලාවට ඔය මොඩි මොකක් කර එකක් ගැට ගන්න ඕන කෙනෙකුට නම් ඉතින් ඔය high level ඕන එකකින් පටන් ගන්නට කමන්නේ නැහැ. එච්චර යාට ඕන වෙන
මට තාම
කරගන්න විතරයි ඉන්නේ.
තාමත් තියෙන ගැටලෝ මේ සදීප මේ Pascal වල ඇත්තටම menu එකක් හදන්න ක්‍රමයක් නැහැ නේ. මට ඊට පස්සේ Pascal අත ගෑවම නේද අවුරුදු 8කින් 9කින්. මේ Pascal වල ඇත්තට මෙනු හදන්න විදියක් නැහැ නේ.
අර Turbo Vision කියලා එකක් තියෙනවා
නේද? එහෙම නෙමෙයි. නිකන් basic Pascal වල ඉන්න බෑ නේ. මං ඉස්සර ගන්න අර කොටුවක් draw කරලා කොටුව ඇතුලේ ලියනවා. එතකොට උඩ menu එකක් කියලා දෙන කොටුව.
ඔව් දැන් ඉතින් Pascal වලින් කොහොම කරන්න ඕනෙම නැහැ ඉතින් Delphi වලට යන්න.
Delphi දැන් ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ නේ කට්ටිය. ඉස්සර කරාට දැන් ටික අඩු වෙලා වගේ නේද?
දැන් ගොඩක් අඩුයි. ඉස්සරන්න පාවිච්චි කරා දැන් ගොඩක් අඩුයි.
මේ VB කිව්ව මතක් වුණේ අපි මේ ඔෆිස් එකේ චූටි වැඩකට පොඩි .net වලින් හදාගත්ත මේ VB.net වලින් ටූල් එකක් network මාරු කරන කාලෙක මේ gateway මේ හරි කරදර යන්නේ මේ රාත්‍රියට ගිහිල්ලා IP settings වලට ගිහිල්ලා හැමතිස්සෙම IP මාරු කරන එක.
ඔය ටූල් තියනවා නේ ඔකට.
ටූල් තිබ්බ හොගක් ඒවා මේ
සල්ලිල්ලනේ
ඒවා තමයි තිබ්බේ. ෆ්‍රී එකක් හොයාගන්න බැරි වුණා හොඳ එකක්. ඒක නිසා ඉතින් පොඩි ටූල් යන්නේ ඔය command prompt එකෙන් ගහලා වෙනස් කරන එක දාලා මේ shell එක වැඩ කරන්න කියලා දාලා හදාගත්තා.
Twitter හොඳ හොඳ gate එකක් දාගත්තානේ ටග් ගාලා දෙක මාරුයි.
ඔව් bat file එක ලියගත්ත
කරන්නේ.
bat file එක ලියලා තියෙන්නේ. ලස්සන්ට button එකක් තියලා click කරන්න.
ආ button එකෙන්ද bat එක.
බැට් එකට ඉතින් ඔච්චර බටන් එකක් දාන්න දෙයක් නැහැ. අයිකන් එක චේන්ජ් කරන්න ඉවරයි. ඒක තේරුම් ගන්න ෂෝට් කට් එකක් දාලා.
නෑ ඔන්න ලස්සනයි නේ බටන් එක. නෑ දෙකක් තියෙනවානේ දෙක.
ඔන්න අපේ අය කරන්නේ නැහැ.
මේ ඊළඟ ප්‍රශ්නේ යමුද බලන්න.
මේ බැට් ෆයිල් කියන්නේ මොනවාද? දැන් කට්ටිය බලනදි බැට් ෆයිල් ගම මේ බවුල් ෆයිල් එක
කියන්නේ බැච් ෆයිල්
බැච් එක බැට් කියලා එක්ස්ටෙන්ෂන් එක ආවට
බැච් ෆයිල් එක කියන්නේ ඒක ඩොස් හරි කමාන්ඩ් ලයින් එක හරි දැන් ෂෙල් ස්ක්‍රිප්ටින් කියලා කියන්නේ ලිනක්ස් වල නා දැන් එක කමාන්ඩ් එකක් ගහලා දෙවෙනි කමාන්ඩ් එකක් ගහලා දිගට ගහන ටික එක ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ එක ලියලා තියෙනවා ඒක එක්සිකියුට් කරාම අර කමාන්ඩ් ටික පිළිවෙල ටෙක්සිකියුට් කරලා
යනවා
පොලිමර් ටෙක්සිකියුට් කරලා යනවා ඉතින් ඒකේ පොඩි පොඩි ඒවා තියෙනවා අර ජම්ප් කරන්න පුළුවන් ඉෆ් කන්ඩිෂන් වගේ දාන්න පුළුවන් ඒකේ පොඩි පොඩි ඉස්සර ඉතින් බැට්ටල් ඉඳලා ඉස්සර මතකනේ ඔටෝ EXE බැට් එක තමයි ඉතින් Windows 98 boot වෙන. ඉතින් ඕකට තමයි සෙල්ලම් දාන්නේ අර නම් බැට්
එක. තාමත් ඒක තියෙන execute වෙන්නේ
නැහැ. execute වෙන්නේ නැහැ නේද?
ඩිලීට් කරන දුක නිසා තියන් ඉන්නේ ඉතින්.
මේ ඊළඟට SMS වලින් ආ ප්‍රශ්නයක් තියෙනවා. මේ Huawei E1550 කියන මොඩර්න් එකට මේ firmware update කරලා 7.2 Mbps speed එකක් ගන්න පුළුවන්ද කියලා හාරලා තියෙනවා.
මේවා 7.2 කියලා කියන්නේ ඒක ප්‍රොවයිඩර් එකෙන් ගන්න වෙනවා. 7.2 කවුරුත් දෙන්නේ
නැහැ නේ. ඔව් මේ කලින් හැබැයි මේ මොඩර්න් එකේ මේ කොහමද දැන් E220 එකෙත් ඕක තියුණා නේ. ෆර්ම්වෙයාර් අප්ඩේට් කරන්න දාන්න ඩවුන් ලින්ක් එකේ
නැහැ. මේකේ මම දන්න තරම් බෑ බුද්ධික. මේකට නැහැ එහෙම ෆර්ම් එකක්. මට මතකෙ දෙයක් නා.
ඔව්. ඔ මමත් ඕකට නම් එහෙම ෆර්ම් එකක් දැකලා නැහැ මේ HSPA 7.2 Mbps සපෝට් කරන්න පුළුවන් වෙන එකක්.
සපෝට්
කරා පෙඩන්නේ නැහැ
ලංකාවේ නේ. ඔව් 3. ඔව් සපෝට් කරා පෙඩන්නේ නැහැ. මන්න කියන්නේ 3.6 තිබ්බනම් උඩරිම හොඳටම ඇති.
3.6 මේනවද කාගේ
හරි දැනට? මන්නන් හීනෙන් වගේ නම් දැකලා තියෙන සමාලාට නම.
මම දැකලා තියෙන මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල. ඊළඟ ප්‍රශ්නේ යමු එනන්නේ.
මේ සාගර.
සාගර
අහලා තියෙනවා. සාගර නදිය මදි හැඬුවා නුඹ හෙන්නද? ෆිල්ම් එක තිබ්බනේ මොකක් කර?
තිබුණා. මේ සාගර අහලා තියෙනවා මේ වෙබ් සර්වර්, ඇප්ලිකේෂන් සර්වර්, ඩේටාබේස් සර්වර් කියන දේවල් ගැන පැහැදිලි කරන්න කියලා. ඒවා ඇතුළේ තියෙන වෙනස්කම් මොනවද කියලා?
ඔව් සර්වර් කරන හැටි වෙනස්.
ඒ වුණාට වෙබ් සර්වර් එකකටත් ඇප්ලිකේෂන් සර්වර් එකක් කියලා කියන්න පුළුවන්. වෙබ් එකේ වෙබ් සර්වර් එකේ ඇප්ලිකේෂන් එකක් මාකට් ඩෙවලොප් කරලා ඉන්ස්ටෝල් කරාත් ඒක ඇප්ලිකේෂන් සර්වර්
එකක්. හරි. දැන් අර වෙබ් සර්වර් ඇප්ලිකේෂන් සර්වර් කියන එක
එකටම එන්නේ.
ගොඩක් කියලා. අතර වෙනස කිව්වොත් දැන් ඕකේ අර අපි පැහැදිලිව වෙන් කරලා ගන්න පුළුවන් කියලා හිතාගෙන කතා කරොත් ඩේටාබේස් සර්වර් එක කොහොමද වෙනවා? ඩේටාබේස් සර්වර් එක කියන්නේ ඩේටාබේස් එකක් හොස්ට් කරලා තියන්න පුළුවන් ඒ DBMS එක කියන එක තමයි ඩේටාබේස් සර්වර් එක කියලා කියන්නේ. DBMS එක ඉන්ස්ටෝල් කරලා ඒ ඩේටාබේස් සර්විස් එක ගන්න තැන. ඊළඟට වෙබ් සර්වර් එකක් කියලා අපි නිකන් ඒක වෙබ් සර්වර් කියන එක ඩිෆයින් කරොත් එහෙම මේ ක්ලැසික් වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ මේ HTML හරි මොනවා හරි ඉමේජස් හරි මොනවා හරි ඒ වගේ ෆයිල් ටිකක් හොස් කරලා HTTP ප්‍රොටෝකෝල් එක හරහා මේ බ්‍රවුසර් එකකින් ඇක්සස් කරන්න පුළුවන් සර්වර් එකට. ඔව්. ඒකට ඇප්ලිකේෂන් සර්වර් එකේ ඉන්නේ උතන්ට මෙහෙම. දැන් අතන ස්ටැටික් කන්ටෙන්ට් තියෙන ඉතරම HTML හරි ඉමේජ් හරි සවුන්ඩ් හරි මොනවා හරි අපි හිතමු සර්වර් සයිඩ් ඇප්ලිකේෂන් එකක් තියෙනවා කියලා. අපි මොනවා හරි ෆෝම් එකක් සබ්මිට් කරාම ඊමේල් එකක් ජෙනරේට් වෙලා යනවා. නැත්නම් ෆෝම් එක සබ්මිට් කරාම ඒකට thank you කියලා මැසේජ් එකක් එනවා. ඒ වගේ දේවල් තිබුණොත් ඔන්න සර්වර් සයිඩ් ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේ execute වෙන. ඒ වගේ වෙලාවට තමයි ඇප්ලිකේෂන් සර්වර් එක උතන්ට එන්නේ. ඊට පස්සේ දැන් ඇත්තටම ඇප්ලිකේෂන් සර්වර් කියන එක ගොඩක් දියුණු වෙලා වෙන වෙනම يعني වෙන ඉන්ටර්ෆේස් ඩිෆයින් කරලා ප්‍රොටෝකෝල්ස් හදලා දිනවා එකට වෙනම ඒ වගේ මේ අර වෙනම يعني වෙන වෙන ලේයර්ස් වලට යන ගාන්ටම දිනු වෙලා තින්නේ මේ ඒක තමයි තින් ඔය සර්වර්ස් තුනේ පැහැදිලිව තින් වෙන් කරන්න පුළුවන් නේ ඒ වගේ ලක්ෂණ වලින්.
ඒ වුණාට දැන් ගත්තොත් එහෙම මේ වර්ඩ්ප්‍රෙස් නිකන් බ්ලොග් එකක් ගත්තත් ඒකත් ඇප්ලිකේෂන් සර්වර් එකක්.
ඔව්.
මොකද ඒක ඩේටාබේස් එකක් දුවනවා. ඩයිනමික් කන්ටෙන්ට් තමයි PHP වලින්. අපි PHP වලින් නිකන් මේ පේජ් එකක් හදද්දී ඒක ඇප්ලිකේෂන් එකක් වෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ මුකුත් දෙකින් ඇක්ෂන් එකක් නොකරත් පේජ් එක පෙන්වනවා.
ඔව් ඒකේ කියන්නේ
වෙබ් ඇප්ලිකේෂන් කියලා කියන්නේ.
ඔව්. ඒ වගේම මේ සාගර තව ප්‍රශ්නේ තව කොටසක් විදිහට අහලා තිනවා මේ PHP ඉන්ස්ටෝල් කරන්න කලින් මේ මැෂින් එකේ Apache හරි IIS හරි ඉන්ස්ටෝල් කරන්න ඕනද කියලා.
ඔව්.
මෙහෙමයි සාමාන්‍යයෙන් ඉතින් අනිවාර්යෙන් ඕනේ. දැන් ඔයි Windows XP වල හැමත් iOS built-in තියෙනවා. හැබැයි ඒ service එක install කරගන්න ඕනේ.
හැබැයි මෙහෙමයි දැන් PHP කියන්නේ එයා web විදිහට නෑ PHP කියන්නේ shell එක execute කරන්නත් පුළුවන් නේ.
පුළුවන්.
web එක through නැතුව. එහෙම එහෙම PHP පාවිච්චි කරන්න නම් ඉතින්
web server එකක් code නෑ.
ඕන නැහැ. මේ දැන් Perl වගේ එක ඒවත් ඒ විදිහට පුළුවන් වැඩ කරන්න.
දැන් මගේ තියෙනවා දෙක තුනක් මේ web server එක නැතුව PHP වලින් code ලියලා database එකක් එක වැඩ කරන්න ඒනට වැඩ කරන්නේ shell එකේ.
ඔව්.
එතන dos prompt එකේ වැඩ කරන්නේ අර PHP file එකේ bat එකෙන් දෙනවා මේකයි කියලා PHP exe එකට.
ඔව්.
ඒක execute.
එයාට මේ අර වෙබ්සයිට් එකකට හරි මොකකට හරි එක පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන් වෙබ් සර්වර් එකක් ඉතින් දාලා ඉන්න ඕන.
ඔව්. ඉතින් ඔයගේ වට එක්සෑම් වගේ එකක් දාගන්න එක ලේසියෙන්ම හිතන්නේ.
ඔව්.
ඒ වෑම්.
ඔව් ඉතින් මොකක් කරේ එක.
මගේ නෑ අලුත් එකක්. ආයි වෑම්.
මගේ නෑ ඉතින් පුද්ගලිකව මම නම් කියන්නේ කට්ටියට අපාචි අපාචි සහ MySQL PHP වෙන වෙනම දාගන්න කියලා. මොකද එතකොට තමයි තේරෙන්නේ ඇත්තටම Tamanට මේ මේ මේවා ඉන්ටරැක්ට් වෙන්නේ කොහොමද? මේ වැඩ කරන්නේ කොහොමද කියන එක නේද බුද්ධි?
ඔව් මෙහෙම ඒක දාලා ඉගෙනගෙන ඊට පස්සේ දැන් ඒක වැඩ වෙන විදිහ configure කරගන්න විදිහ ඉගෙනගෙන ඊට පස්සේ RAM වගේ දාගත්තට ගවන්න ටග් ගාලා වැඩ කරගන්න ඕන නම් එතකොට
මේ
අඩි ගානකදී ඔක්කොම දාලා ඉවරයි. හැබැයි ලෙඩක් આવත් හදාගන්න දැනගෙන ඉන්න ඕන.
ඔව් ඒ වුණාට අර තමන් දාගත්තාම ටිකක් වෙලා ගියත් බුද්ධිගේ ඒක customize කරන්න නැත්නම් අර exam වගේ දැම්ම අවශ්‍ය නැති module ඔක්කොම මේ load වෙනවා. ඒ වගේ තින් තියෙනවා මට නම් මම නම් ඉතින් අර memory ගැන concern වෙනවා නම් ඉතින් ටිකක් performance ගැන හිතනවා නම් එතකොට අනික deploy කරන්න ගියත් Taman දන්න අවශ්‍ය modules ටික මොනවාද? දැන් සමහර අය develop කරනකොට බුද්ධික කිසිම දෙයක් මේ modules ගැන හිතන්නේ
නැහැ.
අර ගොල්ලෝ ඔක්කොම modules ටික load කරලා දෙන dependency තියෙනවා PHP tag ගාලා develop කරලා so you can ඇත්තට production environment එකට ඇතරියහම මේ වැඩ කරන්න නැතුව යනවා. මොකද production environment වල සෑම් දහම් දාලා දුවන්නේ.
ඔව්.
ඉතින් එතකොට වැඩ කරන්න ඕ. ඒව එතකොට වැඩ කරන්න තුගම errors එන්න ගියාම හිතාගන්න බැරි වෙන ඇයි මේ errors එන්නේ කියලා.
ඇත්තටම ඒක නම් මේ ගොඩක් කට්ටිය කියන්නේ අර හරි ඩිසයින් එකක් නැතුව පටන් ගන්න ප්‍රොජෙක්ට් වල වෙන දෙයක්
තමයි
ගොඩක් කට්ටිය අර IDE වලින් දැන් අපි දුමු .net හරි Eclipse හරි ඒ වගේ IDE වලත් එක එක සර්විස් තියෙනවානේ ඒවත් අරගෙන ලියනවා සමහරු.
ඔව්.
එතකොට IDE එකේ ගැලිත් එක්ක ඕන deploy කරන්න උදාන කොට ඒ වගේ දේවල් එනවා ඇත්තටම හරි ඩිසයින් එකක් නැතුව
පටන් ගන්න. අර මේ ළඟදී එක්කෙනෙක් ASP.net වලින් ASP නේ මට මතකයිද ඔව් ASP.net ද කොහෙද ASP.net වලින් ලියලා ඕගල්ලියලියලා ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එක දැම්මම වැඩ කරගෙන. මෙයා අල්ලු දැන් අපේ අයගේ අර හොරෙන් හම්බ වෙන හින්දා අලුත්ම version එක ඩවුන්ලෝඩ් කරන්නේ. මෙයා 2010 ඩවුන්ලෝඩ් කරලා දාලා .net වලින් ලියලා ඔක්කොම කරලා බලනකොට මොකද මේ 2010 වල එන්නේ මේ
3.5.net
මේ මොකද්ද .net framework එක 4. ඉතින් 4 කවුරුවක්වත් දුවන්නේ නැහැ ප්‍රොඩක්ෂන් එකේ. අන්තිම මුළු කොනකිනම් කෝඩ් එක ආපහු වෙන ලියන්න උනා. ඒ කියන්නේ අරකේ භාගයට භාගයක්ම ගන්න බෑ. ඉතින් ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ ඉතින් කියලා දුන්නට කොච්චර කරා මිනිස්සු මේ අර සමහරලාට තේරුම් ගන්න නැහැ අලුත් version දාගෙන සාමාන්‍ය මතක ඇති බුද්ධිකට PHP 5 එහෙම ආපු කාලේ ඒගොල්ලොම කියලා දීපු PHP 5 production environment වලට දාන්න එපා 4 වල වැඩ කරන්න
කියලා. දැන් තමයි 5 තියෙන්නේ නේ.
දැන් තමයි 5 තියෙන්නේ.
ඊළඟට
මේ අතර පොඩි කතාවක් කතා කරමු මම හිතන්නේ හැමෝ සතිය වඩා මේ කතා කරන්න පුළුවන් ඒ මගේ මල්ලිකනේ මේ දැන් අද දවල් chat එකේ දෙහුවා යා මේ university project එකට කරන්න යනවලු කම්පියුටර් එක ඩිස්ප්ලේ කාඩ් ඒක අර ඩුවල් හෙඩ් ඩිස්ප්ලේස් තියෙනවනේ ඒක ඩිස්ප්ලේ කාඩ් එක කියන්නේ මොන්ටස් දෙකක් ගහන්න පුළුවන් එකට මේ මොන්ටස් දෙක ඉන්ඩිපෙන්ඩන්ට් විදියට කීබෝඩ් මවුස් ගහලා වැඩ කරන ඇප්ලිකේෂන් එකක් හදන්න. ඒ කියන්නේ එක PC එකට මේ යූසර්ස්ලා දෙන්නෙක්ට වැඩ කරන්න පුළුවන් يعني. ඉතින් එයා මයින් එහව කොහොමද මේ ස්ක්‍රීන් දෙකක් දෙපැත්තට ගන්න කියලා. මම නම් කොහොමද ඉතින් ප්‍රොටෝකෝල් එකක් අර මේ දැන් ටර්මිනල් සර්වර් වගේ ප්‍රොටෝකෝල් එකක් වැඩ කරන RDP වගේ එකක් හදාගන්න යනවා කියලා. සදීපට අයිඩියා එකක් තියෙනවද කොහොමද ඒක වුණොත් වෙන්නේ කියලා?
ඒ වගේ මොක්ක වැඩසටහනක් තමයි කරන්නේ. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එක දැන් ටිකකට කලින් තිබුණා වගේ මට මතකයක් තියෙනවා. ඔය ටිකක් කම්පියුටර් ගණන් වගේ තියෙන කාලේ එක CPU එකෙන් කීබෝඩ් දෙකයි මවුස් දෙකයි මොනිටර් දෙකයි ගහලා වැඩ කරන්න පුළුවන් එකක් තිබුණා.
කමර්ෂල් ප්‍රොඩක්ට්ස් නම් තියෙනවා සදීප මේ හાર્ඩ්වෙයාර්
එකක් තියෙනවා.
නෑ අපි කරනවා
නේ.
ඔව් මම හිතන්නේ කලින් මේ අපි කරනවා නම් මේ අපිට ටික ගොඩක් high level එකේ ඉඳන් නම් කරන්න බැරිය. මං හිතන්නේ
low level එකට යන්න වෙනවා. මාත් එක
මේ access කරන ගානට විතර යන්න මේ VGA එකේ.
මොකද VGA drive එකත් එක තමයි වැඩ කරන්නේ DirectX වගේ එකක් පාවිච්චි කරගෙන. ඉතින් මං හිතන්නේ මොකද window draw කරන්න හැම ගොඩක් බල කරන්න වෙනවා. මොකද එතකොට explorer වුණත් processor දෙකක් අඩාගෙන run කරගන්න වෙනවා. ඉතින් ඒව කොහමද isolate කරගන්නේ? ඒ වගේ ප්‍රශ්නත් එනවා නේද සදීප? මොකද මම දන්න විදිහට දැන් අර multiple application තියාගන්නකට යාට මාක්කරි ක්‍රමයක් කරන්න නවා.
ඒකට කීබෝඩ් දෙකයි මවස් එකයි පෙන් කරලා අඳුරගන්න ඕනේ.
ඔව් ඩ්‍රයිවර් හදාගන්න
ඕනේ. ඒ දෙකෙන් කීවෙන්සුත් ඒ ප්‍රොසෙසර් වලට යවන්නත් ඕනේ.
ඒකට මේ අර ස්ටෑන්ඩඩ් ඉන්පුට් ඩ්‍රයිවර් එක ගන්න බැරි වේ මං හිතන්නේ. ඒක එකකට විතරනේ වැඩ
කරන්නේ.
ඔව්. ඒක දැන් ටිකක් ලොකු වැඩක් කරන්න
ඕනේ. ඒක පාවිච්චි ස්ටෑන්ඩඩ් ඉන්පුට් ඩ්‍රයිවර් එක පාවිච්චි කරලා ඒක උඩ අපේ එකක් ලියන්න වේ. يعني ස්ටෑන්ඩඩ් ඉන්පුට් ඩ්‍රයිවර් එකෙන් හાર્ඩ්වෙයාර් වලින් කියවලා දුන්නාම මේ කී එක ආවේ කොයි කීබෝඩ් එකෙන්ද කියලා හොයාගෙන ඊට පස්සේ අදාළ එකක් ඩිටෙක්ට් කරන්න තව මැද්දට එකක් ගහන්න වෙයි කොහොමද?
ඔව් නැත්තම් මම යාට කිව්වේ Windows 2000 වගේ ටර්මිනල් සර්වර් එකක් එනේබල් කරගෙන ටර්මිනල් සර්වර් ක්ලයන්ට් හැටියට වැඩ කරන ඇප්ලිකේෂන් දෙකක් හදාගෙන ඇප්ලිකේෂන් දෙක ඩිස්ප්ලේ දෙකේ පෙන්න ගන්න හදාගන්න කියලා. ඒක ලේසි වෙයි කියලා.
ඔව් ඒක තමයි ලේසි අප්‍රෝච් එක.
නැත්තම් ඉතින් අර ටික ලියනවා කියලා කියන්නේ මේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එකෙන් නම් කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි මම හිතන්නේ.
ඔව් මටත් ඉතින් ඒක ටිකක් ලොකු වැඩි කියලා ඉතින් යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක අවුරුද්දක් වගේ කියලා කිව්වට ඔකේ මාසයක් විතර නෑ ඇත්තටම වැඩ කරන්නේ.
ඔව් අන්තිම දවසට ඉල්ලුවාම තව දවසක් එක්ස්ටෙන්ඩ් එකක් දාගන්න බැරිද කියලා අහලානේ ඩොකියුමන්ට් එක හරි බාර දෙන්නේ. යමු නේද ප්‍රශ්නෙට.
ඊළඟ ප්‍රශ්නේ කොහෙන්ද නැත්තේ?
ඔව් ඊළඟට අහලා තියෙන අපෙන් මේ ප්‍රසාද් අහලා තියෙන iTunes වලට සමාන software එකක් තියෙනවද කියලා අහන Ubuntu වලට.
මලින්දටයි මයික්‍රොෆෝන් එක. දන්නේ
නෑ කීපයක් තියෙනවා මම ටික කලින් ඉන්නේ සාජික නැහැ මට
එන්නේ. ඔව් පොඩ්ඩක් මයික් එකට කටලං කළා මම මලින්දට මයික් ට්‍රේනින්ග් එකක් දෙන්න ඕනේ. අර පොඩ්ඩක් අමාරුයි තාම අර මේ අර කැලින් ගෙනා විතරයි තාම පොඩ්ඩක් අර ගන්න ඕනේ මොකද්ද ඒකට කියන්නේ අර කූඩුවෙන් එළියට ගත්තකම අමාරුයි පොඩ්ඩක් පාලනය කරා. දැන් මලින්දගේ උත්තරය ටින් 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 වෙනගෙන උත්සාහ කරනවා. මේ මලින්ද ඇත්තටම
මයිදන්නේ
මේ ටෙක් කතා ඔක්කොම එපිසෝඩ් ටික ගත්තා මලින්ද වචන විනාඩි දෙකක කට් එකක් හදාගන්නත් බැරි වෙයි මයිදන්නේ මලින්දත් හිත කතා කරපුවානේ. අර මුල් දවසල් නම් බුද්ධික ඇවිල්ලා මලින්ද එක එක ඒවා මේ කරා නේද? ඔව් මලින්දගේ උත්තර ගන්නවා වගේ ඊට පස්සේ මලින්ද වචන දෙක ඒ කියන්නේ එක වචන දෙකකින් උත්තරයක් දෙන එකත් හොයාගන්න තමයි මලින්ද. ඔව් නෑ බෑ ඒ වගේ. හැබැයි chat කරොත් තමන්ට සහ Twitter කරොත් නෑ. හැබැයි Twitter කරා තමයිනේ බඩරි දෙනවා.
ඒ මොනේ
මලින්දලා මේ text to speech එකක් දාලා දුන්නා නම් හරි.
ඔව් ඒ වගේ එකක් කරන්න බුලා මේ
මලින්ද මේ දවස්වල තේබුණ නෑනේ.
මලින්දට මේ එක එක ඉතින් ප්‍රශ්න තියෙනවා නේද මලින්ද? ඒකට අපි කියවුනේ ඔල්ට අන්තිමට ප්‍රශ්න මනස බලන්නේ මේ මිනිස්සු මේ මොනවද කරන්නේ. සෝන්ග් බර්ඩ් කියන එක ටිකක් හොඳ එකක්.
සෝන්ග් බර්ඩ් කියන මම හිතන්නේ
මොසිලා එකක්. එම්රොක් කියලා එකක් තියෙනවා.
කලින් මේකට ඕල්ටර්නේටිව්ස් කිව්වේ මේ iTunes ස්ටෝර් එක ඇක්සස් කරන්න පුළුවන් ඒවද?
නෑ මං ස්ටෝර් එක ඇක්සස් කරන්න පුළුවන් ද නැද්ද කියන එක නම් දන්නේ නැහැ ඔද්දික.
එහෙම කතාවක් නම් අගේලා නෑ නේ.
ඔව් නැත්තම් මෙහෙමයි දැන් අර රිදම් බොක්ස් වගේ කියන ඒවා නම් iTunes ස්ටෝර් එකත් ඇක්සස් කරන්න පුළුවන්.
ඔව්ද ඒ ෆැසිලිටි එක නැත්තම් ඉතින් iTunes වල ගන්න අනිත් වැඩ ඔය ගොඩක් ඒවාදි කරන්න පුළුවන් නේ.
ඔව් නැත්තම් ඒ iTunes කියලා එකක් තියෙනවා. ඒකත් පුළුවන් පාවිච්චි කරන්න.
ඉතින් ඒ වගේ Ubuntu වල දැන් මේ iPhone එකත් සහ මේ iPod එහෙම ඩිටෙක්ට් කරනව නේද හරියට?
ඔව් ඩිටෙක්ට් කරනවා. මේ ඉතින් ඒ වගේ එකක් තමයි මම නම් හිතන්නේ හොඳ වෙයි කියලා. සාමාන්‍ය පොඩක් try කරලා බලන පාර රිදම් බොක්ස් වගේ එකක්. ඒ ඔක්කොම open source මේ හැබැයි genome වල තමයි ඒක දුවන්නේ. මේ ඒක නම් iTunes උත් වැඩ කරනවා. එහෙනම් ඒක කියමු නේ හොඳයි කියලා.
එයා ගාව මේ CQ60-10-1TX ලැප්ටොප් එකක් තියෙනවලු. මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා නම් දෙන්න මම හිතන්නේ Dell වෙන්නද නේ. ඒකේ එයා කියන Windows 7 ලු දෙන්නේ Ubuntu ඉන්ස්ටෝල් කරන්න දෙන්න හැලු. මොකද කියනවනම් ඒක මේ Ubuntu CD එක දාලා බූට් කරාම Ubuntu ඉන්ස්ටෝල් කරන්න partition එක select කරන්න දෙන්න හැලු.
ඔව් පාටිෂන් එක සිලෙක්ට් කරන් දෙන්න දෙතේ පාටිෂන් එක නැති වෙදී ඔගේ මොකද
ඒ කියන්නේ එක පාටිෂන් එකක් ඇත්තට
ඔව් පාටිෂන් එකයි තියෙන්නේ එක ෆ්‍රී පාටිෂන් එකක් තියලා නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් යාට එක පාටිෂන් මැජික් වගේ එකක් දාගෙන රිසයිස් කරලා පාටිෂන් එක ෆ්‍රී කරගන්න වෙනවා
මම හිතන්නේ. ඒත් disk management මේකන Windows 7 වල disk manager එකිනුත් පුළුවන් මේක
පුළුවන් රිසයිස් කරගන්න
රිසයිස් කරලා
partition data රිසයිස් කළා අර පොඩ්ඩක් යාට අඩු ගානේ 10 GB වක්වත් free කරගත්තා නම් ඒකට මේ Ubuntu install කරගන්න තිබ්බා
ඔව් එහෙම install කළා ඒක unallocated space එකක් වගේ තියලා මේ Ubuntu install කරන් try කරා නම් ලේසි වෙයි
ඔව් ලේසි වෙයි
ඒකට මේ තරින්ද වහලා තිනවා අවස් web page එක load වෙන්නේ නැහැ කියලා මේ
එහෙනම් ඉතින් යාගේ පරිගණකයට අර කවුද එක්කෙනෙක් ගිහිල්ලා
ඔයා මේ ඊට පස්සේ මේ ඔයට එක්ක තව Google group එකේ තහල් තිබ්බනේ ඊට පස්සේ ඇගල් තිබ්බා මේ කම්පියුටරේ ෆෝමැට් කරන්න ඕන ඊට පස්සේ නම් හරි ගියා කියලා
ගොඩක් වැඩ ෆයිල් එකේ ලොක් කරන්න හරි ඔව් වැඩක් තමයි නේ හොස් ෆයිල් එකේ ජිල් මාට් එකක් තමයි ඇත්තේනේ ඊළඟට මේ අමිල් අහලා තියෙනවා මේ සමහර සොෆ්ට්වෙයා තියනවලු අපේ ඇත් IP එක හයිඩ් කරන කරලා එළියට පෙන්නනේ ඔයා උදාහරණයක් විදිහට දාලා තියෙනවා මේ hide my IP කියලා සොෆ්ට්වෙයා එකක් ගැන මේ මේවෙන් ඇත්තටම අපේ IP එක හංගනවද කියලා අහනවා
මම නම් ඔය එක සොෆ්ට්වෙයා එකක්වත් විශ්වාස කරන්නේ නැහැ මොකද ඔය ටනල් කරලානේ යවන්නේ ඒ ටනල් කරලා යවනවා කියලා කියන්නේ ඇත්තටම web page එක රිලේ web page එක හරහා තමයි අර page එක call කරන්නේ ඉතින් සාමාන්‍යයෙන් ඔය වගේ දෙයකට මම නම් සාර්ථකවම කියලා පිළිගන්නේ ටෝ කියන එක තමයි නේ බුද්ධික
ඒකෙන් ලොකු network එකක් තියෙනවා ඇත්තටම
මේ ඔව්
අපිට උනත් ඒක රිලේ එකක් විදියට ඇඩ් කරන්න පුළුවන් ඕනන්නේ ඒක හැබැයි ඒක ප්‍රශ්නෙකට තියෙන්නේ මේ slow වෙනව ගොඩක් නේ
ඔව් ගොඩක්ම ඉන්ටර්නෙට් එක slow ඉතින් හැංගිලා හොර වැඩ කරන්න නැත්නම් ඉතින් හැංගෙන්න දෙයක් නැහැ ඉතින් හොර වැඩ කරනා නම් තමයි ඔක ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් හොයන්න බෑම වෙන්න නම් වෙන්නේ නැහැ ඉතින් ඕවත් හොයන්න ක්‍රම තියෙනවා
අනිවාර්යෙන් ISP හොරා ගියාම නේ
ඔව් කොහෙද ගියේ කො කාටද ගියේ කියලා ඉතින් හොයන්න පුළුවන් ඉතින් ඒක නිසා ටිකක් ඒව ගැන හිතලා බලන්න වෙනවා
ඊළඟට මේ ලහිරු අහලා තිනවා එයා 1 GB instant DDR2 RAM එකක් අරගෙන හයි කරාලු කම්පියුටර් එකට ඒත් system properties වල පෙන්නන්නේ 512 MB කියලාලු RAM එක. ඒක මේ හරියට socket එකට connect වෙලාද කියලා දෙතුන් පාරක් check කරාලු. ඒක හරියට high වෙලාලු තියෙන්නේ. ඒත් මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා අහනවා. එයා තව එකක් අහලා තිනවා මේ RAM එක වැඩ කරන්නේ නැත්තම් කම්පියුටර් එක බූට් වෙන්නේ නැහැ නේද කියලා.
නැහැ RAM එක. ඒ කියන්නේ RAM දෙකක් තියෙනනේ බුද්ධිකයාගේ.
ඔව්.
දෙකෙන් ඒ 512 එක ඉතින් කොහොමද වැඩ කරන්නේ ඉඳ ඒකෙන් බූට් වෙනවා.
ඔව්.
හැබැයි ප්‍රශ්නේ තියන්නේ BIOS එකේ බලලා නැහැ නේද මේ RAM එක ඩිටෙක් කරන්නේ නැද්ද කියලා. මොකද සමහර motherboards තියෙනවා ඔය 2 GB වගේ RAM single side නම් ගන්න නැහැ. අර memory chip තියෙන්නේ තනි පැත්තේ දෙපැත්තේ කියලා.
ඔව්.
එයා කම්පියුටර් එක මොකද්ද කියලාත් කියලා නැහැ නේ බුද්ධිකයා.
ඔව් එහෙම කියලාත් නැහැ.
DDR3 කියලා තියෙන හැබැයි නේ.
2 කියලා තියෙනවා.
DDR2
DDR2 කියලා නම් ඉතින් සාමාන්‍යයෙන් නම් single side 2 GB එකක් ගන්න නැති වෙන්න නම් විදිහක් නැහැ.
නෑ 1 GB එකක්.
1 GB එකක් නේ. ඒක නම් detect නොකරන්න නම් විදිහක් නැහැ ඉතින්. මට නම් හිතා ගන්න මාරේ සදීපට අයිඩියා එකක් තියෙනවා.
එයා තව කියලා දෙනවා මේ මේ RAM එක ඊට කලින් මේ computer එකට high කළාත් වැඩ කරාලු.
ඔර RAM දෙකේ අර frequency හරි එහෙම නැත්නම් අර parity තියෙන ඒවා හරි එහෙම වෙනස්වත් වෙන්න පුළුවන්. දැන් frequency නම් සාමාන්‍යයෙන් අඩු ඉඩෙන් වැඩ කරන්න ඕනේ. ඒත් සමහර motherboard ඉතින් ඔය වගේ පිස්සු වැඩ කරන්නත් පුළුවන්.
එයාට ඉතින් 512 එක පොඩ්ඩක් ගලවලා බලන්න පුළුවන් දෙකෙන් අරක detect කරනවාද කියලා.
ඔව් ඒ කියන්නේ 1 GB එක විතරක් ගහලා boot කරලා බලන්න
පුළුවන්. Boot කරලා බලන්න. සමහර ඒවාත් තියෙනවා මෙහෙමයි slot fill වලටත් ගහන්න ඕනේ. කතාවක් තියෙන සමහර
මේකේ මේ අනිත් RAM එක ගැන කතාවක් කියලා නෑ නේද
ඔව් අනික් එක තමයි දැන් සමහර වෙලාවට ඩෙන්සිටි දෙකක් ගහන්න බැරි motherboard උත් තියෙන 1 GB 512 එහෙම කවලම් කරන්න බෑ මේ board වල තියෙන අවුල් වලට
ඊළඟට මේ රන්දීර අහලා තියෙන ප්‍රශ්නය මේ OS එක format කරලා දාන්න කලින් ඒ OS එක තියෙන drive එක Firefox සහ අනිකුත් මේ තියෙන බ්‍රවුසර්ස් ෆුල් බෑකප් එකක් ලබා ගන්න කොහොමද කියලා ඒක රීස්ටෝර් කරන්නේ කොහොමද කියලා
සොෆ්ට්වෙයා නම් ඉතින් බෑකප් කරන එක එච්චර තේරුමක් නැහැ මන් නම් පෞද්ගලිකව තියන්නේ විදියට
අර කරන්ට් එක තමයි නේ
ඔව් ඒ කියන්නේ කරන්න ඕනේ අර ඒකේ ඩේටා සහ ප්‍රොෆයිල් ටික බෑකප් කරන එක තමයි බුද්ධික කරන්න නම් ඕනේ දැන් Firefox වලේම ප්‍රොෆයිල් එක හැදෙන්නේ මේ තමන් ලොග් වෙලා ඉන්න ප්‍රොෆයිල් එක ඇතුලේනේ
යූසර්ගේ ලොග්
ඔව් ඒ ටික බෑකප් කරගෙන අර ටික ඉන්ස්ටෝල් කරලා දැම්මනම් මේ කිසි කරදරයක් නැතුව මේ මම හිතන්නේ
ඔය එකම ගාලින් තමයි මොස් බෑකප් පරිමාවක් කර කියලා ඒ වගේ software එකක් තියෙනනේ
මේ profile එක කෙලින්ම බෑකප් කරගන්න
ඕන tool එකක්. ඒකේ Firefox Thunderbird ඒ වගේ Mozilla product ටිකක් බෑකප් කරන්න පුළුවන්. ඒ වගේම මම බැලුවා මේ Chrome වලටත් තිබුණ හම ්‍රී ටූල් එකක්මකර කරෝම් බැකප් පරි එකෙත් කරන්න අර ප්‍රොෆයිල් එකම රීනේම් කරනවා බැකප් කරන යෝගේ කරන්න පුලන් ටූල් එකක් ඉතින් එහෙම එකක් දැමොත් කරන්න ලේති එහම නැත්තන් ඉතින් ප්‍රොෆයිල් එක හොයලා පුළුවන් යස ඩේට ඩිරෙක්ටරක හැදන්න ගොඩක් කලා
මනන් කරන්නේ සාමාන්‍යෙන් හොම මොකක් හරි දෙයක් කන්න අන කර සීඩ්‍රයි එක තින යුසස්ගේ මින්ඩෝ සවන්සා විස්ට වලනං යුසස් කියන එක හරි නැත්තං XP වලනං මේ යුසසන් මොකක්ද තියන්නේ ඩොකිමෙන්ටන් යුසස් තරි මක්කර කියන එකම කොපි කල්ල කොහටරි දාගන්න තකොට ඉතින් හදිසිය විසකක්ගේ තැන තියෙන ඩොකමන් සටිංක්ස් නේද ඒක දාගන්න ඒකතම මයින්තන්නේ ගොඩම ලේසි වැඩේ නැත්තං දැන් මයි ඩොකමෙන්ට අගේ වනම් කම්පිටක ඉන්ස්ටෝල් කරට පස්සේ වෙන තැනකට රිලොකෙට් කරන්න බොල මයි ඩොකමන්ස් මේ සීක තියන බෙට ෝමට කල් අලුත් ස්ටෝ කරට අක්ගල මයි ඩොකමට ලොකේෂන එක දෙන්න තරයි වගේ වටනති
ද විඩෝ සෝනල්ල නර කලෙක්ෂන්ස් තියෙනවාන
ඇත්තරම් විඩෝ සවන්නල ඒවට කියන්නේ මේ ලයිබ්‍රිය මොකද ලයිබ්‍රිනය වෙන මොකදනව කිය ක්රන්න හම ක් රේ ඩොක්කමන් කලෙකව ඇතටම වෙන තැනකට න ෝඩ ලින් කල්ල අපට තියන්නපල ලයිබ්‍රේ එකක් කියලෙගොල කිය මතකට ලයිබ්‍රස් කියලන ඒක සෝන් සරවම ගොඩක් තියාගන්න පල ඇතව ලයිබ්‍රේක තමයි තියෙන්නේ කොහෝෂල් ඒකන්නේ ෆෝල්ඩර එක බුද්ධික
ඔව අර කලින් ලැප්ටප් එකම තම මහිතන්න හන්න අපහු ඒ ලැප්ටප් එකේ සිකසිික පැකගන්න ඒක ස්කයිප් පාච්චි කරද්දි කාලිග මයික්‍රෆෝන් එක සමහල්ලාට මේ වැඩ කරන්න තුයනවාලු රිසීවට එහෙන් ඇහැලු මේ වයිස්ස එක ටික සමහල්ලාට ඉට පස අප හරියනොලේක මොක් කන්න උල්ලන්ද කලා
එකක් ඉන්ටට කනක්ෂණ ගවලක් වුණ තුවගේ හෙන්න තියන කෙඩිකෙඩි එහෙම නැත්තන් ඉතින් වක්කර කොහ ලූස් කනක්ෂන් එක ්‍රයිවස් කටලුවක් හරි තමයි තින් ඔහොම සැරිසරට හෙන්න තුවෙනන හැබැ කැඩිකෙඩ හෙනවා ඒවගේ ප්‍රශ්නං මේ අරගතම ප්‍රශ්නය
සජිතහල් දයනට එක්කතා මේ පනස්තුන් එනේ වැඩසරනද අප එක්ස්පි මෝඩ් ගැන මේ යහු ප්‍රශ්නකදී අපි කියල තියෙනවා අපි කිව්වලු මේ වර්චුලයිසේෂන් එනබල් කරගෙන වචුලයිසේෂන් ඔප්ෂන තියෙන්නවන කියලා මේ ඔන්න දැන් සුභාරංච තියනවා ගේෙස තියද කොහෙද මේ ගොල පැච්චාරි ලිස් කළ තිබ මයිකෝසෝ්කින් මේ විඩෝසෝන්වල්ට පච්චා රිලිස් කළ තිබ දැන් අර වර්චුලයිසේෂන් එක හඩඩා මේ රික්වයමට කනෑ
ඔව අර ඉන්ටල් හොල තියෙන වගේ කනේද
ඔව හඩඩවලින් නැතුව තනි කෙලින්ම සොෆ්ටවලින්ම මේ එක්ස්පි මෝඩ් එක වැඩ කරන්න පුලන් විදිහට මේ හදාගන්න පුලුව මේකට කරන්තින් අර මයිකරසයිට්කටකින් අප්ඩේට පැත් අප්ඩේ් එක දාගන්න එක තම කරන්තින්
යෝ
අපිකට ලිංක ඇත්දම්
ඔය එක්ක මර මේ චැටරුම එක පඩි ප්‍රශ්යක් කන එකත් අපි කතා කරලම මේ අහනවා කොහොමද මේ විඩෝ සෙවන් ගෝස් කරන්න කියලා ඇත්තනම් මේ විඩෝ සෙවන් ගෝස් කරන්න දෙන්න විඩෝ සෙවන්නල ඔප්ෂන් එකක් තින කෙලින්ම මේ බැකප්වල ක්‍රියට ඉමේච් බැකප් කියලා ඒක ඇත්තරම මේ වෙන කිසි ටූල්ලයක් ඔන්න විඩෝසල දම හඩිස් එක මේච් එකකයට හදාගන්න පුලා ඒක කරන්න ඕනේ මේ කොන්ට්‍රෝ පැන්ල එකේ තියන සිටම සිකරිස ටම් සල බැකප් කියල එක ඔප්ෂන් එකක් තින ඒ බැකප් ඔප්ෂන් එකට කියල්ලා මේ ක්‍රියට ඉමච් එකක් කියල කියලා හඩිස්කික් සිලෙක් කරන්න යායට ඕන හඩිස්කොක්කොම හරි සිලෙක් කල්ලා ඉමච් එකක් හදාගන්න පුලන් ඉටස මාකර වුණ හම ටක්ගල අර බැකප් එක පරක් ඉස්ටෝල් කල්ලි වෙල්ලා බැක ප්‍රසෙස් එක මනි පැත්තට කියල්ලා මේ රිස්ටෝ කරගන්න පුලන් අර ඉමච් එක ඉතින් ඒක නිසා දැන් ගෝස්ටහ මොන්න විඩෝ සවතියන කට්ටියට මැක් එකක් ගත්තත් මැක්වලත් හඩිස්ක මච්ජයක් කෙලිම හදල දයාගන්න පුලා ඒක හොඳ ඔප්ෂන් එකක් නේද
ඊළඟ ප්‍රශ්නය හල තියන රජිත ලියනගේ හල තියනවා මේ එය අහල දින මේ කවරු හරි දන්නවාද කියලා මේ ඕපන් ඩ්වාට කියල එකක්න මේ ඒක මේ රවට වල්ටම දාන ෆර්ම් යා එකක්න ඒක මේ එයාගේ රවටරක තියන්නේ යස් රොබටික් 910 කියල රවටර එකක්ලු ඒකට සපෝට් කරනවාද කියලා යට දැනගන්නවනලු ඒකම මේ රවට එක ස්ටෝල් කරගන්නත් ඕනලු ස්ටප් බයි ස්ටප් ඉඩ ගත්තින අදග හන සෝස්ක්කම් පයි කල දාගන්න ද
මෙහෙමයි ඕපන් ඩ්වාට කියල කියන ඇතන ලිනක්ස් ලිනක්ස් වලින් අර ස්ටෑන්ඩ් හඩ් ඇතින රවටර්සල්ට හදන මේ සොෆ්ට එකක් බුද්ධික එක ඇතනක ෆර්ම එකක් කියල කියන්න පුල මේ රවට ඇතුල ගොඩක් කරදන්න මේ ඕස එකක් කියල කාටයට දේර නැතින හැබැයි ඒගොල්න්ගේ සයිට්කෙන් බුද්ධික තියනව මේ ගොල සපෝට් කරන හඩ් ඇදනට මොනාද කියලා ඩොකමෙන්ටේන් සල්ට ගියානන්යාට ඒ හාඩ සපොට මේ හාඩ ලිස්ට එක ගන්න පුලන්යාට ඒගැන්නේ මොනාටද සපෝට් කරන්න මොනා දෙගුලන්ගේ තියෙන ඒවා ඒ ඔක්කොම තියෙනයි සයිට් එක බුද්ධික දැනට සපෝට හාඩ්ඩය මොනාද ඒ ඔක්කොම තියෙන ඒකෙන් බලලා ඊට පස්සේ දාන්න හැටිත් ඒගොලන්ගේ ඩීටේල් මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙන සයිට් එකෙන් බුද්ධික ඒගැන කොහොමද දාන්න කියලා ඒගැන ඕපන් WRT ඕග එකට ගියාන ඒක විකි එකක් තියෙන wiki.openwrt.org එකට ගියාන සපෝර්ට ඩිවයිස් මොනාද තියෙන්නේ හාඩ්ඩය තියෙනවා ඊට පස්සේ ඉන්සලේෂන් කරන්න හැටි කන්ෆිගරේෂන් කරන්න හැටි ඒ ඔක්කොම ඒකේ තියෙන බුද්ධික ඒ සයිට් එකට ගියාම ඊට ඔක්කොම විස්තර ගන්න පුළුවන් වෙයි නේද හැබැයි ඉතින් මේ වගේ දානන පොඩ පරිස්සමෙන් දාන්න උණු මොකක් හරි වුණොත් එහෙම ටිකක් අමාරුයි ගොඩ ගන්න
ෆර්ම්වෙයාර් එක අවුල් වුණොත් එහෙම නේ මේ
ඔව්
රිස්ටෝර් කරගන්න බැරි වුණොත් එහෙම වෙන එකක් ඉතින් රවුටර් එක වැඩක් නැතු යනවා ඊට පස්සේ
ඔව්
මට මතක් වුණා ගාලින්ක පොඩි කතාවක් කියන්න මේ මේක ගොඩක් කාලයක් ඉඳන් ආව මේ ඊමේල් එකක් අර මතකද තියෙන මේ මයික්‍රොසොෆ්ට් සමාගමේ අර එක එක මේ ප්‍රශ්නයක් ගැන කියලා කියන්නේ අර වින්ඩෝස් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වල මේ රෑන්ඩම් අර 299 කියලා ගහුවම ලොකු වචන සෙට් එකක් එනවා මේක මේ බිල් ගේට්ස්වත් දන්නේ නැහැ මොකද්ද මේකට හේතුව එහෙම කියලා අර මේල් එකක් ඇවිත් තිබ්බේ මේ ඒ මේල් එකේ තියෙන දෙක තුනක් ගැන මේ අපි කතා කරමු. මේ ඔය random RND කියලා ගහලා මොකක් හරි අංක දෙකක් දුන්නහම වරහන් ඇතුලේ කමාවක්ම සෙපරේට් කරලා එකෙන් කරන්නේ මේ අතරම word arguments අර test කරන්න dummy text දෙන එක තමයි. මේකේ මේ random කියලා ගහලා උදාහරණයක් විදිහට සමානයි RND වරහන් ඇතුලේ 3,5 කියලා වගේ දැම්මත් එහෙම එකෙන් වෙන්නේ paragraph 3ක් ගහනවා මේ වචන පහේ sentences එක. ඒ වගේ තමයි දැන් අර 299 කියලා දැමම මේ වචන paragraph 200ක් ගන්න වචන 99 sentence එක. ඒ කියන්නේ sentence 99 paragraph. ඉතින් මේ ඒ වගේ දෙයක් තමයි එන්නේ මේ mail එකේ නම් එන්නේ මේ Bill Gates පුදුම වුණා මේක මොකක්ද තියෙන්නේ කියලා හොයා ගන්න බැරුණා කියලා. ඒත් එක මේක තියෙන තායගත් තමයි මේ අර CON COM folder හදන්න බැරි කතාව. ඒකත් මේ ලොකු බග් එකක් කියලා
මේක දාලා තිබ්බා. බග් එකක් නෙමෙයි. ඇත්තටම මේක ඒවා ඇවිල්ලා සිස්ටම් රිසෝට් වර්ඩ්.
ඒවනේ.
ඔව් ඒක ඉතින් මේ C ගත්තත් මොන ලැන්ග්වේජ් එකකට Java ගත්තත් අර සිස්ටම් රිසෝට් වර්ඩ් කියලා තියෙනවා.
ඔව්.
ඒවට සින්ටැක්ස් වල ගත්තාම අපිට තියෙන අපි දන්න සින්ටැක්ස් වලට කීවර්ඩ්ස් ඇඩිට පාවිච්චි කරන්න බෑ. ඔය කොන් එහෙම කියලා කියන්නේ ඒ කාලේ DOS වල තිබ්බ එකක් නේද සදීප?
ඔව්. කොන් වේ කොමුවේ දවස්වල තිබුණේ කන්සෝල් කියන එක තමයි කොන් කියලා පාවිච්චි කර කොටට.
ඔව් ඉතින් ඕවාගේ දන්නේ නැති කට්ටිය ඉතින් ඕවාගේව හදලා ඉතින් කට්ටියගෙන් බොරු
මොඩල් වර්ඩ් වල මේ කලින් ගොඩක් ක්‍රම තියෙනවා මේ ඩමී ටෙක්ස්ට්
ගන්න. ගොඩියක් ගන්න.
වර්ඩ් වල මේ සමානයි අපේ අර සාමාන්‍ය වෙබ්සයිට් එකද දිහම ලොරම් එප්සම් එකනේ පාවිච්චි කරන්නේ. සමානයි ලොරම් කියලා වරහන් දෙක දැම්මහම එන්නේ ලොරම් එප්සම් ටෙක්ස්ට් එක. ඊට පස්සේ සමානයි රෑන්ඩම් වෝල්ඩ් කියලා දැම්මත් එහෙම එන්නේ අර ෆොන්ට් එකක් කරියහම එන්නේ මේ ක්වික් brown fox මොකද්ද වන්දක අන්න එක තමයි එන්නේ මේ දැන් මම
quick brown frog jump over the lazy dog's back කියලා ගුවාම ඕකේ අර
ඉසෙට් සෙට් එක තියෙනවා
ඔව් ඒ to z අකුරු 26ම තියෙනවා ඉංග්‍රීසි සිංහල නෙමෙයි
ඔව් ඒකෙන් ෆොන්ට් එකේ අර හැඩය බලා ගන්න බුලා හැම අකුරකම
ඔව්
ඒත් එක මේ ඊමේල් එකේ තිබ්බ තව එකක් තමයි අර q33n කියලා මේ අර windings වලින් දැම්මහම මේ අර ප්ලේන් එකක් ඇවිල්ලා වදිනවා කියලා මේ 911 කතාවක් දාලා තිබ්බ. ඇත්තටම මේ Q33N කියලා ප්ලේන් එකක් තිබ්බෙත් නෑ මේ 911 කතාවේ. ඒකත් බොරුවට දාපු එකක් තමයි. ඒගොල්ලෝ මේ මේල් එකේ දාපු එක බොරුවට.
ඉතින් ඔයගේ ඊමේල් එනවා නම් ගොඩක් එනවා නේද? මේ මිලියන 5ක් මට නෑ හැබදාම් ප්‍රින්සස් ලගෙන් මේල් එනවා. රජුර ගොල්ලන්ගෙන් එනවා. මේ කෝටි 500ක් තියෙනවා. මේ ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නම් කියලා
ඒ වගේ අප්‍රිකාවෙ ඉන්න
අප්‍රිකාවේ
කොකෝවත්
දින කට්ටි ඉන්නවා ඉතින් අපේ ලයත් ඉතින් ඕකට මේල් ගහලා කොහොමද කියලා ඇහුවාම මේගොල්ලන්ගේ එකම ට්‍රික් එක තමයි මේක ගන්න දැන් මේ සල්ලි ටික එවන්න බැංකු චාර්ජස් ගෙවන්න ඕනි කියලා ඒකට කීයක් හරි එවන්න කියනවා
ඉතින්
අපේ හරි කැමති ඉතින් කෝටි පහක් හම්බෙන්නේ 10,000 ණයලා ගත්තොත් මොකද ඩොලර් 100 200 තමයි ඉල්ලන්නේ ඉතින් අපේ හරි මහන්සියට ටක් ගාලේ ගෙවනවා ඉතින් මේ ඔහොමම දවසක් වුණා මේ ඕකෙම තියෙන තවත් ක්‍රමයක් බුද්ධික ගෙදරට ලියුමක් කරනවා.
සමහර වෙනවා ගාලින්ගේ මේ ෆෝන් නම්බර් ඉල්ලගෙන ගෙදරට කෝල් කරලා වද
දෙනවා. ඔව් ඔව් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇත්තනම් මේ නම්බර්ස් ඉඳන් වැඩ කරනවා බුද්ධික ඔය ටෙලිෆෝන් නම්බර්ස් දෙනේවා එහෙම. මම ඒක සරක් කෝල් කරා. කෝල් කරාම ඉතින් මට ওই විස්තරය තමයි කිව්වේ. ෆොටෝ ඉඳන් එවුවා මට.
ඔව්.
මේ යා ඉන්නේ කියලා.
මේ
හරි හොඳයි. ඊට පස්සේ ඉතින් කතා කරනවා මේ මෙහෙමයි කියලා මං කෝ මට ඩොලර් 100ක් යවන්න සල්ලි නැ. මට ඒකෙන් ඒක අඩු කරන් යවන්න කියලා. මංකෝ මට ඔක්කොම පවා භාගයම තියාගෙන ඉතුරු ටික වන්න කියලා. එහෙම බෑ කියලා තමයි කියන්නේ ඉතින්. ඒ වගේ ඉතින් එක එක තියෙන ෆන්.
කලින් කරනවාද අපේ ඔෆිස් එකේ කෙනෙක් ඔටෝ ලංකාවේ කාර් එකක් ගුණන්න දාලා සිම්බාබ්වේ ඉඳලා ආව චෙක් එකක්.
නෑ.
ලක්ෂ 5ක් කාර්කට ලක්ෂ 10ක චෙක් එකක් ආවා.
නෑ.
ඒ කියන්නේ ඇත්ත මේ රියලයිස් කරගන්න බලන් වෙච්ච එකද?
චෙක් එක ආව කොහම හරි. ඊට පස්සේ අපි ඉතින් කොයිකට චෙක් එක තිබ්බේ US බැංක එකකින්. ඊට පස්සේ අපි ඉතින් US ඔෆිස් එකකුත් තියෙනවානේ අපි ඒකෙට කියලා කතා කරා බැංක එකට. බැංකෙන් කිව්වා බුදුම්මෝ ඔහොම චෙක් එකක් අපි කවදාවත් ඉෂුව කරලවත් නැහැ. වහාම ඕකේ ස්කෑන් කරලා ඕක පින්තූරයක් එවන්න කියලා. ඒගොල්ලෝ ඉන්වෙස්ටිගේට් කරනවා කියලා. අරු වලට ප්‍රින්ට් කරපු චෙක් එකක් කියලා තියෙනවා. ඌ කියනවා ලක්ෂ මේ අපේ කාර් එක ලක්ෂ 5යිනේ. ඌ ලක්ෂ 10ක චෙක් එකක් ගෙන 10,000 ඩොලර්ස් තිබුණා. ඌ කාර් එක ෂිප් කරලා ෂිපින් චාර්ජස් උත් අරගෙන ඉතුරු සල්ලි ටිකත් එවන්න කියලා තමයි කියන්නේ.
හොඳ අදල්ලක් ගන්න තිබ්බනේ අපේ
කාර් එක ඇව්වා.
අපි ඇව්වා අම්මන අපි කාර් එක ඇව්වා කියලා අපි ඇව්වා. දුන්නා එන ගේමක්. නොමයි වැඩේ.
ප්‍රශ්න එකට යමුනේ. ඊළඟට මේ සමන් අහලා තිනවා ප්‍රශ්නයක් මේ කොහෙන්ද ගන්න පුළුවන් කියලා. අයිෆෝන් සහ අයිපොඩ් ඒ වගේම අයිපොඩ් ටච් ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා.
අපෝ එකක් නේ ගොඩක් තියෙනවානේ. දැනට මම දන්නේ මේ ඕතරයිස් රීසෙල් කෙනෙක් හිටින්නේ ෆියුචර් වර්ල්ඩ් ඩුප්ලිකේෂන් රෝඩ් එකේ. BT ස්ටෝ තියෙනවා. ඊට පස්සේ I ස්ටෝ තියෙනවා මේ එප්සිලාගේ. ගොඩක් අය ඉන්නවානේ තව DMS ලා කරනවා.
DMS තියෙනවානේ.
ඔව් DMS හැබැයි අයිපොඩ් අරවම කරනවත් දන්නේ නැහැ.
Apple සයිට් එකේ දැන් තියෙනවා මම දන්නේ 6ක් විතරනේ.
7ක් විතර. ඔව්
6ක් 7ක් විතර තියෙනවා.
දැනට BT ස්ටෝ එක තමයි මම දැන් ටිකක් BT ස්ටෝ එක සහ ෆියුචර් වර්ල්ඩ් එක ටිකක් ලොකුවට කරන්නේ. ඊට පස්සේ I ස්ටෝ කරන මේ කවුද එප්සිලා.
ඔව්. හැබැයි කියන්න ඕනේ ඉතින් ඔය හැම එකකම මේ ගණන් වැඩි.
ෆියුචර් වර්ල්ඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ iPods නම් තියෙනවා, iPhone නම් නැහැ.
iPhone නැහැ ඔය කාගාවක්. හැබැයි BT ස්ටෝ එකේ ගේනවා
නේද? iPhone ගන්න ඕනේ ඉතින් ඩයලොග් එකෙන් ගන්න පුළුවන් හැබැයි.
ඔව් මම දන්න විදිහට Apple approved කවුරුවත් නැහැ මෙහි iPhone ඔරස් ඩීලර් කෙනෙක්.
iPhone නම් ලංකාවේ ඇත්තට විකුණන්න බැහැ. ඒ වුණාට ඩයලොග් එකෙන් ගෙනල්ලා විකුණන ඉන්දියාව හරහා. ඔව් ඒක හැබැයි unlock phone එකක්. ඒ කියන්නේ ඔය රිටේල් කියලා කියන රිටේල් phone එක.
රිටේල් unlock එක.
ඔව්
ඒකම
මොකද අපි කම්පැනි එකෙන්ම බැලුවා iPhone 3GS එකක් ගන්න ෆියුචර් වර්ල්ඩ් උත් කවුරුවත් ඔෆිෂියලි ගෙනත් දෙන්න බෑ කිව්වා.
ඔව් ඒකම
يعني ඒගොල්ලෝ කැමති ගෙනත් දෙන්න Apple දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ.
ඔව් eBay එකෙන් මේ ගෙනහැල්ලා දෙන කට්ටිය ඉන්නවා. ඉතින් විශ්වාසවන්ත විදිහට ගන්න බලන්න පොඩ්ඩක් ඔය යාළුවා අතර හොයලා බලුවොත් නේ.
හැබැයි ඉතින් ඔය තියෙන ඩෙවලොප්මන්ට් වලට ගන්නවට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජේල් බ්‍රේක් කරාට පස්සේ පුෂ් ඇඩ කරන්නේ නැහැ. ඒ වගේ ඉතින් ලොකු ගැටලු වෙනවා නේද?
ඔව්
ඒ වට ඉතින් ක්‍රැක් දාගෙන බ්‍රෙක් දාගෙන දඟලගෙන ඉලාන්තියට ෆෝන් එකේ බැටරි වයින්නවා, ෆෝන් එක ස්ටක් වෙනවා, හිර වෙනවා. ඉතින් ප්‍රශ්න තමයි.
ඔව් ඒකෙත් කියන්නේ ඔය ගෙනල්ලා දෙන අය සමහර වෙලාවට ඔය iPhone 3G 3GS එහෙම මාරු කරලා දෙනවා. ඒ කියන්නේ වැඩිය දන්නේ නැති කෙනෙකුට මේක iPhone 3GS එකක් කියලා 3G එකක් දෙනවා. මොකද දැන් අපි අර ෆියුචර් වර්ල්ඩ් එකෙන් ගන්න බැරි වෙලා අපි iPhone එකක් ගන්න ගියා ඔය පත්තරේ හිට ඇඩ් එකක් ඇඩ්වර්ටයිස් කරලා තිබුණ කෙනෙක්ගේ. අපිට ඔෆිස් එකට අරගෙනත් ආවා 3GS එකක් තමයි අපිට ඕනේ කියලා කිව්වේ. මේකා 3GS එකක් කියලා අරගෙන ඇවිල්ලා තිබ්බේ 3G එකක්. 3G විතරයි. ඇවිල්ලා ඉතින් අපිට කිව්වා මේක තමයි 3GS කියන්නේ, මේක මෙහෙම තමයි එහෙම කියලා. අපි ඉතින් දැඩි ලෙස කියා ඉඳලා මේක 3G නෙමෙයි 3GS නෙමෙයි කියලා අපි උට ප්‍රූව් කරලා පෙන්නුව මේක 3GS නෙමෙයි කියලා.
ඒකයි මේ සාර්ලෝ
අපගෙන යන්න කියා ඉතින්.
බලා ගන්න පුළුවන් නේ සදීප අර කැමරාව ඕපන් කරලා ස්ලයිඩ් එකක් තියෙනවනම් වීඩියෝ
ඒක තමයි. ඊට පස්සේ දැන් අපි වෙබ් එකෙන් මේ 3G එකේ 3G එකේ වෙනස්කම් ටික ඔක්කොම ටික උනියට පෙන්නවා. මිනිහා හානේ මෙහෙනම් වැරදිලා ඒවල තින්නේ කියලා
බබාගේ
පාටක් ගියා. ඒක තමයි උනේ. ඒකින්ද ගන්නවනම් ගොඩක් කල්ප ඒ වගේ කෙනෙක්ගෙන් ගන්නවනම් ගොඩක් කල්පනාවෙන් ගන්න මොකක් දෙයිද දන්නේ අන්තිම. ඔව්
දැන් චීන iPhone උත් තියනනේ මට. ඔව් මට එක්කෙනෙක් ගෙනල්ලා කිව්වා මේ iPhone එකක් හම්බුණා කියලා බලන්නට චයිනීස් එක. ඌ ඊට පස්සේ මම අහන මේකට අර මේ ඒ iPhone එක OS එක දාන්න බැරිද කියලා ඊළඟ ප්‍රශ්නේ.
Apps install කරන්න නේද?
මේ iPhone එකක් හොයනවා නම් කියන්නේ එක විකුණන්න තියෙනවා.
3GS එකක් නම් ගන්න.
3G එකක් තියෙනවා. මේ බෙල්ද මේක මුදල් නොගෙවා ප්‍රචාරය කර දෙන්නේ.
මේ iPhone එකේ මේ කොන්ට්‍රැක්ට් නැතුව දෙනව නේද?
ඔව් ෆුල් ගාන ගෙවුවොත් ඒත් AT&T locked එකක් තමයි දෙන්නේ.
සතිය මොකද මේ 3GS එකක් වань?
ඒක
මේ අමාරු දාන ප්‍රශ්න අනනේ.
NDA වලින් බැඳලා තින්නේ.
අතලෝ මේ ඉවැලියුේෂන් වැඩකට තමයි ඕන වෙන්නේ. 3GS එකේ මැග්නටෝමීටර් එකක් තියෙනවනේ.
ඔව්.
අර ඉලෙක්ට්‍රොනික කොම්පාස් කියලා කියන්නේ අපේ අර මානිමා ගැජට් එක අන්න ඒක පොඩ්ඩක් ඉවැලියුේට් කරන්න අවශ්‍යතාවයක් තියෙන එක තමයි ඒකින් තමයි ඒක විශේෂයෙන් හොයන්නේ.
මාලිමාවක් නම් මම මේකත් එක දෙන්න.
අලෝකන්.
පිටකොටුවෙන් කම්පාස් එකක් කරගෙන.
රබර් බඩියකුත් එක්ක. රබර් බඩියකුත් එක්ක. අර ඉස්සර කැමරා ෆෝන් ගත්තා.
ඔව් කැමරා ගැපෝ. අපේ මේ මලින්තත් දැන් එහෙම ගත්තා වායිති යනවා. කැමරාවක් සහ ෆෝන් එකක්. iPhone ගත්තා ඉතින් කැමරා නැහැනේ. ඒ කැමරා එකක් වෙනම අරගෙන විලිලයිට් එකයි හැබැයි. ඌට අරන් දැන් 0000 එකක් අරන් ගැලක්සක් වේදාගෙන කැමරා ගරන් යනවා. ඒක අඩු ගන්න ටෝච් එකක් හරි දිනවා.
ඊළඟ ප්‍රශ්නෙට යමු නේ. මේ දැන් SMS වලින් ආ ප්‍රශ්නයක් අහන්න මේ අන්ලොක් කරපු Huawei E1550 කියන මොඩම් එකේ මේ Airtel SIM එකක් දැම්මම වැඩ කරන්න හැලු. එපැයි අනිත් ජාති වල SIM වැඩ කරනවලු. Airtel එකක් දැම්මම මේ SIM invalid කියලා එනවලු.
හිතාගන්න අමාරු.
ඔව් නේද? ඒක විතරක්
තමයි. ඒක හරියට දැම්මද ඒක
ඔව් ඒ SIM එක වෙන එකක දාලා බැලුවද කියලා හැබැයි ආ කියලා නෑ. මේ එහෙන් බැලුවේ නැත්නම් ඉතින් ඒක බලන්න නේ SIM එක වැඩ කරනවාද කියලා
ඉස්සෙල්ලා මේක බලන්න වෙනවා මොකද ඔය Airtel වල මම දන්න විදිහට මේ මාස 3ක් විතර පාවිච්චි නොකර හිටියාම මේ disconnect කරලා ඒක SIM එකේ information උත් HLR වලුත් මගලා දානවා ඊට පස්සේ SIM එක මේ login වෙන්නම් බෑ login වෙන්නේ ආපහු ගොඩ ගන්නම් බෑ
number එක දෙන කාට හරි දෙනවා
ඔව් number එක වෙන කාට හරි දෙනවා ඉතින් එකින්ද වෙන ෆෝන් එකේ Airtel එක දාලා බලන්න කියන එක තමයි දැනට කියන්න වෙන්නේ.
ඔව් ඊළඟට තවත් SMS වලින් ආ ප්‍රශ්නයක්. ඒක ඇහලා තියෙන්නේ මේ පිටරට ඉඳන් ගෙන්න ඩොංගල් ලංකාවේ වැඩ කරනවද කියලා. ලංකාවට ගැලපෙන මේ frequency range වල ඒවා තියෙනවද කියලා දැන් ඇහලා තියෙන්නේ.
ආ ඉතින් ඩොංගල් කියලා කියන්නේ ඉතින් ඕකේ බලන්න ඕන 3G සහ HSDB තියෙනවද කියලා. ඊට පස්සේ ඕක ට්‍රයි බෑන්ඩ් එකක් නම් ප්‍රශ්නයක් නැහැ. අර හැබැයි එකම එක ඔය මම හිතන්නේ වෙන වෙනස් frequency එකක් පාවිච්චි කරන එකම කට්ටියනේ T-Mobile America විතරයි නේද සදීප?
ඔව් ඒ වගේ පැත්තක තමයි ඉතින්. ගොඩක් ඒවා HSDP ඔක්කොම quad band වගේ වැඩ කරන එකින්ද ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම. WC වැඩියම බලා ගන්න ඕන නැද්ද WCDMA 2100 තියෙනවනම් හරියද?
ඔව් ඒ මොකද දැන් අර මේගොල්ලන්ගෙත් T-Mobile ලාගෙත් වෙනස් වෙන frequency එක තියෙන මේ GSM frequency එක තමයි. මේ WCDMA frequency එක නෙමෙයි.
හරි මේ ඊළඟ ප්‍රශ්නේ විදියට තියෙන්නේ මේ එයානෝ මේ බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් වල තියෙන බ්ලොග් දෙකක් තියනවලු මේ එකක බ්ලොග් පෝස්ට් එකක් දැම්මම අනිත් බ්ලොගර් එකේ දැම්මම බ්ලොග් පෝස්ට් එක වර්ඩ්ප්‍රෙස් එකට ඔටෝ එක පබ්ලිෂ් වෙන විදිහක් තියනවද කියලා අහනවා
මම නම් දන්නේ එකක් නැහැ
හැබැයි ඕකේ අනිත් පැත්ත නම් පුළුවන් වෙන්නේ නේද වලින්ත ඒ කියන්නේ වර්ඩ්ප්‍රෙස් දැම්ම බ්ලොගර් වල පුළුවන් නේද ඊමේල් එකෙන් පෝස්ට් කරන්න ද වර්ඩ්ප්‍රෙස් වලට දැම්මට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා තියලා ඒ ඇඩ්‍රස් එක දුන්නොත් බ්ලොගර් වලට එහෙම වුණොත් නම් බ්ලොග් එකේ යනවනේ හැබැයි බ්ලොගර් ඉඳලා වර්ඩ්ප්‍රෙස් වැටෙන නම් එකක් හිතාගන්න අමාරුයි නේ
ඒකට මේ ප්ලගින්ස් උණු සමායයට ඇද පොඩ්ඩක් සර්ච් කරලා බලලා මේ එක ඇද
බැලුවොත් නේ ඊළඟට මේ මදුරං ගහලා තියෙනවා මේ මෙහෙම ප්‍රශ්නයක් මේ මොබයිල් නෙට්වර්ක් එකේ තියෙන සෙල් එකක ටවර් එකක් يعني එක සෙල් එකක් බිසි වුනහම ඊට ආසන්න තියෙන අනිත් සෙල් වල තියෙන ටවර්ස් වල ට්‍රාන්ස්මිෂන් පවර් එක වැඩි වෙලා අර බිසි වෙච්ච එක කවර් කරන්න ඒවට සර්විස් දෙනවද කියලා
ආ එහෙමනම් කරන්න අමාරුයි මොකද මේ channel overlap එකක් වෙන නිසා අනික ඩිස්ටන්ස් වලින් ගන්නත් බෑ මොකද මේ ඒගොල්ලෝ දැන් ෆෝන් එකක් මම හිතන්නේ සෙල් එක තෝරනකොට සෙල් එකේ ඩිස්ටන්ස් එකත් චෙක් කරලා බලන කොච්චර දුරකින්ද මේ සෙල් දෙක ඉන්නේ කියලා. ඉතින් හැමතිස්සෙම යා බලන්නේ අර ළඟ තියෙන සෙල් එකට. හැබැයි නෙට්වර්ක් එකට හැකියාවක් තියෙනවා ෆෝන් එකක් ඩිනයි කරන්න. ඩිනයි කරන්න කියලා කියන්නේ මේනේ සෙල් එකට කනෙක්ට් වෙන්න එපා කියලා. එතකොට යා ඒකෙන් වෙන සෙල් එකකට මාරු වෙනවා. ඒක ඉතින් නෙට්වර්ක් එක පැත්තෙන් කරන්න ඕනේ. ඉතින් එජ් එකේ වගේ ඉන්න කෙනෙක්ට නම් මේක කරන්න පුළුවන් නේ සදීප.
සාමාන්‍යයෙන් මේ කියලා තියෙන වැඩේම නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක සෙල් එකක් බිසි වුණාම අනිත් සෙල් එකේ එක පව වැඩි කරලා මොන හරි කරලා සර්විස් දෙනවා කියලා. මෙහෙම සීන් එකක් නම් තියෙනවා. අර බිසි වෙන වෙලාවට සෙල් පොඩි කරනවා. පොඩි කරනවා කියන්නේ
සෙල් එකේ පව අඩු කරනවා.
අඩු කරලා සෙල් එකේ ඒරියා එක අඩු කරනවා. එතකොට අඩු කරලා සෙල් ගොඩක් විදියට බෙදලා වැඩ කරනවා. කියන්නේ ළඟ ළඟ තියෙන ටවර්ස් වෙන වෙනම සෙල් විදියටම වැඩ කරනවා. බිසි නැති වෙලාවට සමහර ටවර් ඔෆ් කරලා එක ලොකු ටවර් එකකින් විතරක් ලොකු ඒරියා එකක් කවර් කරනවා. අර ඔකට කියන්නේ මැක්‍රෝ සෙල් කියලායි මයික්‍රෝ සෙල් කියලායි තමයි කියන්නේ. ඒක කරන්නේ ඇත්තටම නෙට්වර්ක් එකෙන් ඒ තමන්ගේ බිසි අවස් බලලා ප්‍රී ප්‍රෝග්‍රෑම් විදිහකට තමයි ඒක කරනවා නම් කරන්නේ. නැතුණා නැතුව අර හිත හදිසියෙම ටවර් එකක් බිසි වුණාම අනිතක එකකින් ඒකට සර්විස් දෙන්නේ නැහැ.
ඔව් ගොඩක් වෙලාට වෙන්නේ මේක මේ ටවර් එකට ඩෙන්ටිෆයි කරගන්න බෑ මේක ප්‍රශ්නද කියලා. ඒක නෙට්වර්කින් ඩෙන්ටිෆයි කරලා තමයි කරන්න ඕනේ.
කරන්න ඕනේ.
ඔව්. ඔව්. ඉතින් ඒකට අර එකම දේ කරන්න බලන සමහර ලාට කරනවා. දැන් HSTP වලට එහෙම නෙට්වර්කින් කරන්න දෙයක් තමයි. දැන් සමහර කෙනෙක්ට එකට එකක් දැන් මේ අවුල් නම් ඒ ටවර් එකේ ඒගොල්ලෝ කරන්නේ HSTP මේ එක බ්ලොක් කරනවා අර අප්සෙට් ටවර් එකෙන්. එතකොට වෙන්නේ අර අනිත් ටවර් එකට ඔටෝමැටිකලි මාරු වෙනවා. ඒක තමයි දැනට කරන්නේ. ඒකත් හැබැයි මේ ඔටෝමේටඩ් එකක් නේකල මැනුවලි කරන එක.
ඔව් සාමාන්‍යයෙන් මොබයිල් එක තමයි කියන්නේ මේ මට වෙන එකක් දෙන්න කියලා. එහෙම කියන්නේ කනෙක්ෂන් එකේ අර ඩේටා මොනවත් තත්ත්වේ බලලා නෙමෙයි ගොඩක් වෙලාවට සිග්නල් ලෙවල් ස්ට්‍රෙන්ත් එක බලලා තමයි කියන්නේ.
මොකද මොබයිල් එකට තේරෙන්නේ නැහැ මේක හොඳට එනවද නරකට එනවද කියලා.
මේ ඊළඟ ප්‍රශ්නෙට යමු නේ. ඔන්න අහලා තිනවා මේ සැටලයිට් ටීවී ජනස් බලන්න ඩිෂ් එකක් අපිට හදාගන්න පුළුවන්ද? එහෙමනම් ඕන උපකරණ මොනවද කියලා ඒකට.
ඩිෂ් ගන්න හදන්න යන්න එපා. ලොකුම බොරු වැඩක් තමයි. මොකද මේ රුපියල් 5000ක් ඉතින් දෙනවා ඩිෂ් සල්ලි දීලා ගන්න බුල. මොකද ඊට වඩා මහන්සියෙන් එනවා. මොකද ඕකේ ફોකල් පොයින්ට් හොයා ගන්න, ඕකට LNB හයි කරන් තැන් හදන්න. ඒක ගොඩක් මහන්සි වෙනකොට ගොඩක්
මහන්සි වෙලත් අච්චර ප්‍රතිඵල ගන්න බැරි වෙනවා අන්තිමට.
ඔව් සාමාන්‍ය කූවාගේ ඩිෂ් ගන්න හදන්නම ගොඩක් අමාරුයි. සී බෑන්ඩ් එකක් නැති ටිකක් ලොකුවට හදවම ફોකල් පොයින්ට් එක ටිකක් ලොකුවට එන හින්දා හදාගන්න ලේසි. මේ ඉතින් දැන් සී බෑන්ඩ් වල ගොඩක් channels අඩු හින්දා කූ එකක් ගන්නවට රුපියල් 2500 3000කට හොඳ ඩිෂ් එකක් ගන්න පුළුවන් 60 cm වගේ එකක්. ඉතින් ඊටමතරව ඉතින් LNB එකක් නම් අපිට හදාගන්න බෑ. ඒක ඉතින් කඩෙන් ගන්න රුපියල් 1000ක් 900ක් වගේ වෙන්නේ. රිසීවර් එකත් රුපියල් 5000කට විතර, කේබල් එකක් ඉතින් මීටරයක් රුපියල් 50ක් විතර වෙනවා. මේ ඉතින් ওই ටික තමයි. සදීපගේ ඇන්ටනා එකට මොකද උනේ?
ආ ඇන්ටනා හදලා තියෙනවා. හදලා තියෙන කියන්නේ ඇත්තටම ඇන්ටනා 3ක් විතර හදලා තියෙන දැන්. තාම හරියටම මෙෂර්මන්ට් එක මට නැති හින්දා මම මේ බ්ලොග් එකකට දැම්මේ නැහැ.
ක්ලිප් ඔන් නඩේ හරියද?
ඔව්. මොකද?
අර වාට ක්ලිප් ඔන් එකක් හදනවා කියලා කිව්ව ඇන්ටනා එක ජැක් එක ගහන්න නැතුව.
ඔව් ඒ වැඩේ තමයි තාම ඇන හිටලා තියෙන්නේ. මේ ඇත්තටම ඒ වැඩේ අතහැර දාලා මම දැන් Huawei 2E270 එකක් පළල්ලා ඒකට ගෙලින්ම වයර් එක පාස්සලා
තියෙනවා. ඒක නම් ගැතයි
මේ. සදීප ඒ කියන්නේ සාර්ථකද? ලොකු ගොඩක් මේ ගේන් එක වැඩි වෙනවද ඇන්ටනාවේ?
සෑහෙන මේ DB 10ක 10ක් විතර වැඩක් කරගන්න පුළුවන් කොට වයර් එකක් දාගත්තොත්. එතකොට අර කේබල් එකේ ලොස් එක සෑහෙන අඩුින්ද. කොට වයර් එකක් කියන්නේ මීටර එක විතර වයර් එකකින් නම් ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. දැන් මම වහලු ගහයි කරලා වගේ කරලා දැන් මීටර 10ක් විතර පල්ලෙහාට දෙනවොත් එහෙම කේබල් එකේ ලොස් එකක් තියෙනවා අර ඇන්ටනාවෙන් කින්කෝගේම.
ඔව් ඒක තමයි ගොඩක් වෙලාට එන්නේ මේ ඇන්ටනා එක ගොඩක් පවර්ෆුල් නැත්නම් කේබල් එක දැම්ම කේබල් ටේට. අනික අපි අර හම්බ වෙන කේබල් සදීප ක්වොලිටි මදිනේ.
ඔය එක තමයි. දැන් මම දැනට පාවිච්චි කරන්නේ අර RG58 කියලා තියෙන කේබල් එක. ඒක මෙහි ලාබෙට ගන්න තියෙන එක. මට පුළුවන් වුණොත් මම ට්‍රයි කරනවා RG216 කියලා කේබල් එකක් තියෙනවා. ඒක ටිකක් විතර ගණන්. හැබැයි මේ අර වගේ 3 ගුණයක් විතර ලොස් එක අඩුයි.
ඔව්.
ඒ වගේ කේබල් එකක් පාවිච්චි කරන්න. ඊටත් වඩා හොඳ කේබල් තියෙනවා. ඉතින් ඒව අර නවන්න කරන්න එහෙම ටිකක් අමාරුයි. අනිත් එක අඩිය මීටරයක් වෙනවා රුපියල් 1000ක්.
අනික ඒව අර 90 බෙන් ගන්න බෑ. ඒවා හයි කරනකොට තද කරලා ගැට ගහන්න බෑ. ලොකු ප්‍රශ්න තියෙනවානේ.
ඒකෙන්ද අර RG58 එක ෆ්ලෙක්සිබල්. ඒක තමයි මම පාවිච්චි කරන්න හදන්නේ. දැනට මම වැඩ කරගෙන ඉන්නේ හරියට පොඩ්ඩක් මෙෂර්මන්ට් එකක් සහ මේව ටිකක් අරගත්තන් පස්සේ මම පොඩ්ඩක් බ්ලොග් එකේ ලියන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඇන්ටනා ಜಾති තුනක් හදුවා මේ යගි ඇන්ටනාවකුයි තව වයර් ග්‍රිඩ් ඇන්ටනා කියලා එකකුයි එකත් අර රිෆ්ලෙක්ටර් එක තියෙන පොඩි වයර් ටිකකින් තියෙන ඇන්ටනාවකුයි. ඊට පස්සේ අර කියුබිකල් ඇන්ටනා කියලා තියෙන්නේ අර මම දැන් ගොඩක් ওই Wi-Fi කට්ටිය පාවිච්චි කරනවා මේ වයිකඩ් කියලා ඇන්ටනාවක්. අන්න එකකුයි තමයි තුනක් හදලා තියෙන්නේ. බලමු ඉදිරියේදී තව මාසයක් විතර යයි.
ඕක සමේ වයර් එක කොට කරගන්න වහලුඩක් දන්නේ
නැන්නේ. එහෙම තමයි.
ඇන්ටනා වහලෙන් හයිදලා ඉතින් ලැප්පේ
අතර මට වෙන්නේ ඉතින් බලාගෙන අන්තිම සොලියුෂන් එකේ නේද කූඩිෂ් එකට මේ ඩොංගල් එක වැද්දට ගහන එක තමයි.
ඒකෙත් ඕන ඒක තමයි ඉතින් හොඳම වැඩේ. අර ගොඩක්
කලින් මම
මේක කරන්න හදන්නේ ජනේලෙන් දැන් දැන් මගේ ඇත්තරම මගේ කාමරයේ ඇතුලේ HSTP සිග්නල් මේ අඩු වැඩි වෙනවා ජරමර වෙනවා ගොඩක් කලාවට 3G නැති වෙලා යනවා ඒ වගේ වෙනවා. හැබැයි කෙලින්ම බිත්තියෙන් එහා පැත්තට ගියපු ගමන් හොඳට වැඩ කරනවා. දැන් මට මේ ජනේලෙන් පොඩි වයර් කැල්ලක් දාලා තියා පැත්තෙන් ළමයා පැත්තට ගන්න වැඩ තමයි මම මේ කරගන්න හදන්නේ.
ඔව් ඒකට හැබැයි මෙහෙම වැඩ කරන හරි සදීප බිත්තිය කැඩුවා නම්
මොකද
ෆ්‍රයිඩේ කියලා
දැන් ඉන්නේ නම් ADSL එකේ HSDP එක ඇත්තටම ඔය ටෙස්ටිං අනම්මනම් පොඩි වැඩ වලට තමයි ඉතින් පාවිච්චි කරන්නේ.
හරි ප්‍රශ්නයක් ආව මේ චුට්ටට
දැන් ආව ප්‍රශ්නයක් මදුරන් ගහලා තින්නේ මේ මේ ඉන්ටර්නෙට් එකෙන් ලයිව් වීඩියෝ එකක් මේ ස්ට්‍රීම් කරනකොට ඒක ෆුල් ස්ක්‍රීන් බලනකොටයි පොඩි සයිස් එකකින් බලනකොටයි මේ ඩේටා කන්සම්ෂන් එකේ වෙනසක් තියෙනවද කියලා
නැත
ගොක්කලඩ මේක රිසෝට් එකල වගේ ඉන්නේ නේ.
ඔව් ඒ කියන්නේ ආ ස්ට්‍රීම් එක මාරු කරන්න නැතුව ගන්නවා නම් බලනවා නම් මේ වෙනසක් වෙන්නේ
නැහැ. හරි සමහර ෆ්ලෑෂ් ප්ලේයර් මේ ෆුල් ස්ක්‍රීන් එකේ බුවහම මේ ස්ට්‍රීම් එක වෙනස් වෙනවා.
ඔව් YouTube
YouTube වගේ නම් වෙන්නේ නැහැ නේ. නෝමල් එකම
වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ ටිකක් හොඳ නම් විතරයි ඒක වෙන්නේ.
ඔව්
එහෙනම් ඉවරයි.
ඉවරයි අද ප්‍රශ්නත් නේ.
කාලිංගගේ අර පවර් මෙෂර් කරන වැඩේට මොකද දැන්නේ උනේ?
ඒක මේ වීක් එකේ දාන්නේ ලාස්ට් වීක් එකේ මේ පොඩ්ඩක් බිසි වෙලා හැමේ ගියානේ. පොඩ්ඩක් අර අධීක්ෂණයේ යටතේ තියෙන්න ඕන හින්දා මම මේ දැන් සිගොරාදට ඔන් කරන් ඉන්නේ හවසට.
කමක් නෑ
ඔය දාලා බලමු දාලා මං හිතුවේ කවුරුර මොන හරි ගොත් අනිත් පැත්තට මාරු කරලා ආයි ගාලා බලන්න මේ තව තව මට ඉතින් පත්තරෙන් බල බල මම මේ දවස්වල කෝල් කරන සමහර අය නම් කියනවා මාත්‍යාව 120ක් අඩු වෙනවා 30ක් අඩු වෙනවා කියලා කියනවා මේ ඊට පස්සේ ඉතින් ගුටි ගන්නත් පුළුවන් ඒක දැම්මට පස්සේ ඔය හදනේ උන්ගේ
ගුඩ් ගුඩ්
කරන්ට් එක වද්දායිද දන්නේ
නැහැ කරන්ට් එක වද්දායිද දන්නේ නැහැ එහෙනම් අද නවත්තමු නේද
ඕකේ
මේ එනකොට කියන්නේ දේවල් නැහැ විශේෂ නිවේදන එහෙම නැහැ නේ
විශේෂ නිවේදනයක් නැහැ මොයිසෙ නිවේදනයක් තියෙන දැන් ඩිගට මලින්ත මේ එනවා හැබැයි ඉතින් කතා කරන්න
ඔව්
ඒක තමයි විශේෂ නිවේදනය
ටෙස්කොන්
එහෙනම් අදට
සමරකෝන්
එයා තමයි ඊළඟට අපි විරුද්ධත්වයේ දාන්නේ
බෑන් කරන්න
ඉන්නේ එයාත් කෝන් කෙනෙක් නේ
ඔව් එහෙනම් මේ හැමදෙනාටම ස්තුතියි හරිෂ ඉන්නවනේ
හරිෂ ගිහලා
ඔව් හරිෂ මං හිතන්නේ මේ ඩිස්කනෙක්ට් වෙලා
ඔව් එහෙම අපි ඩිස්කනෙක්ට් කරා හර්ෂව නේ ඩිස්කනෙක්ට් කරේ
එහෙනම් මේ සදීපටත් බොහොම ස්තුතියි ලබන සතිය හම්බෙමු නේ
ඔව් ටටා
ඔව් සුබ රාත්‍රිය
සුබ රාත්‍රිය